තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ කොහමද?
අපි ඉන්නවා හොඳයි. දැන් ක්ලයිමේට් එකත් හොඳයි. ඒ නිසා හොඳයි කියලා තමයි කියන්නේ.
හොඳයි ස්වාමීන් වහන්ස. එහෙමනම් අපි අද දවසේ වැඩසටහන ආරම්භ කිරීමට අවසරයි. පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපරුදු පරිදි අදත් අප මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරයන්ගේ කමටහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ඉතාම ගෞරව පූර්වකව කමටහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමින් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
ස්වාමීන් වහන්ස, අද මට ලිඛිත ප්‍රශ්න හතරක් ලැබිලා තියෙනවා. ඒ ඉදිරිපත් කරන්න අවසරද?
හොඳයි.
එහෙමයි, අවසරයි. ප්‍රශ්නාංක 1. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සතිමත් ඇවිදීම පැය 1යි. යටිපතුල් වලට දැනෙන ස්පර්ශයට හිත තබාගෙන ඇවිදින්න පටන් ගත්තා. වෙනස් වෙනස් ක්‍රියාවලින් රාශියක් සිදු වුණා. ඒ සෑම ක්‍රියාවලියකදීම යටිපතුල් වලට දැනෙන නොදැනෙන දේවල් ගැන සතිමත් වුණා. ඉන්පසු ඒ ගැන හොඳ මතකයක් නැහැ. මතක විදිහට විස්තර කළොත් වම් යටිපතුලේ විලුඹට තද බවක් සහ ලේවකය ප්‍රදේශයේ හිස් ලෙස ඇඟිලි යන්තමට වදින බවක් දැනුණා. දකුණු යටිපතුලේ ඇඟිලි වැඩියෙන් පොළොවට තද වෙන බවක්, ලේවකය හිස් ලෙසත් විලුඹ වදින බවක් දැනුණා. ටිකකින් පාද එසවෙන්නේ නැතිව එකම තැන පොළොවට තද වෙන බව දැනුණා. එවිට ශරීරයේ ගැහෙනවා දැනුණා. මෙලෙස ටික වේලාවක් ගත වුණා. ශරීරයේ ඉදිරියට ගොස් ඇති බව දැනුණා. නමුත් එසේ ඉදිරියට ගියේ කෙසේ දැයි දැනුනේ නැහැ. තවත් හොඳට යටිපතුලට සතියේ දෙව්වා. එවිට දකුණු පාදයේ විලුඹ ඉතා සුළු වශයෙන් එසවෙමින් ඇඟිලි බිම ඇතිල්ලෙමින් ඉදිරියට තල්ලුවන බව දැනුණා. පසුව ඇඟිලි වලින් ගමන් කෙරුණා. එවිට දකුණු කකුලේ ඇඟිලි සහ කොට්ටය පොළවට තදවීමෙන් විලුඹ ප්‍රදේශයේ එසවි ගමන කෙරුණා. වම් කකුලේ ඇඟිලි පමණක් පොළවට තදවීමෙන් විලුඹ ප්‍රදේශයේ එසවි සහැල්ලුවෙන් ගමන සිදු වුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේගේ කාරුණික අවවාද බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි.
ඔය ඒ තොරතුරු ගොඩාක් ලැබෙනවා. ඒ තොරතුරු සියල්ලම සාමාන්‍ය තොරතුරු බවට පත් වෙනවා. ඉස්සෙල්ලා අතිවිශේෂ වැදගත් තොරතුරු. දැන් අතිවිශේෂ වැදගත් තොරතුරු ඒ තරම් ලැබෙනවා. කියන්නේ මේ සක්මණ පිළිවන් සටහන් සාකාරي ඔක්කොම සාමාන්‍යකරණය වෙනවා. ඒ නිසා ඔහොම යනකොට අපිට මරණයත් නිවනත් ඔය අපි හම්බ කරලා තියෙන සියල්ලම නැතිවීම සාමාන්‍ය දෙයක් වඩටපත් වෙනවා. ඉතින් ඒක අපි හිතන්නේ නිකන් කඩා කප්පල් කමක්, නාස්තික වාදයක්. නමුත් ඒ මොනවත් උනාට මොකුත් වෙන්නේ නැහැ. අපි හිතන මොකක්වත් වෙන්නේ නැහැ. ආ මේ දේ කරගන්න නැතුව තමයි අපි මේ දේවල් ගැන විශ්වාසය තියාගෙන මැරිච්චාම ඔව්වට ගෙවලෙව වෙලා ආයෙ උපදිනවා. ඔය ඔක්කොම නැති වෙන බලන්නකෝ. ඒක අපි කරන්නේ අරමුණ පිළිබඳ තියෙන දැනුම තාම වැදගත්නේ. ඒ දැනුම වැදගත් දැනුම ගණන් ගන්න තු වෙනවා. ගණන් ගන්න නැත්නම් තමයි යන්නේ. ඒක තමයි ඉතින් අපි විපස්සනා කරනවා කියන්නේ ඔන්න ඕකට තමයි. චුංග දෙනේ කෝකට හරි බයයි අනේ යොම වනේ වන සත්‍රිකටවත් මෙහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරා. මන්නම් කියන්නේ කෙලවයන් කෙලවයන් පුතේ කෙලවයන් කියලා තමයි. ඉතින් සාමේ තොරතුරු වල ඒක ඔය නොකිය කියවෙනවා ඔය පණිවිඩේ. ඒ නිසා මම එවැනි පණිවිඩ ලියමන සහ භාවනා උනන්දු කරනවා. පුළුවන් තරම් මේ විදිහට කියන්න දෙයක් නැතිව බව හැබෑව. ඔය ඇති. ඕක හවුරුත් එක හදා බෙදා ගැනීම පුදුමාකාර අපි පුදුමාකාර අපි රචනා ශිල්පයක් සංනිවේදන ක්‍රමයක් ඉගෙන ගන්නවා ලෝකයට නුහුරුණු පුරුදී අපි යන් ඊගාව පණිවිඩේට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මම ආනාපාන සති භාවනාව වඩමි. මූලික කමඨහන එන දේ දිහා බලාගෙන හිඳීමයි. සක්මන වම දකුණ ලෙස පටන් ගත්තද පියවර දෙක තුනක් යන විට සිත පිට යන බව අත්දැකිමි. සිත පයේ ස්පර්ශයෙන් නොරැඳේ. ඇවිදින බව දනිමි. අතීත අනාගත රුචි අරුචිකම් ඔස්සේද කළ යුතු දේවල් සංස්කරණය කරමින් ඒවා කළ යුතු ආකාර සිත පෙන්වයි. ප්‍රපංච වන විට එක සිතවිල්ලකින් තව එකකට මාරුවන අවස්ථා සතියෙන් දකිමි. පර්යංකේ ඇවිදින්නේ නැතිව හිඳගෙන හිටියත් පර්යංකේදීත් එන එන සිතවිලි සතියෙන් ඉහත ලෙසම අත්දකිමි. ඒ දෙස බලා හිඳිමි. භාවනාවෙන් පසුව මෙවැනි සිතිවිල්ලක් ඇතිවිය. භාවනාවේ ඇතිවන අතීත අනාගත සිතිවිලි ඒ අවස්ථාවේදී දකින නිසා ඒවා වර්තමාන සිතිවිලි ලෙස සිටී. මෙසේ සිතට දැනෙන ඕනෑම සිතිවිල්ලක් සතියෙන් දැක්කොත් ඒක වර්තමානයේ ඇතිවන බව වැටහි. සක්මනේදී හා පර්යංකේදී කිසිම අරමුණකට සිත යොමු නොකර එන දේ දිහා බලා සිටීම සාමාන්‍ය ජීවිතයේ සිහියෙන් ගත කරන අවස්ථාවකට සමාන බවක් අත්දකින්. මේ අත්දැකීම් පිළිබඳව ඔබ වහන්සේගේ අදහස දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.
ඔය කියන්නේ අපි මොනම දෙයක් හරි සතියට ලක්ුණොත් වර්තමාන මොහොත ලක්ුණොත් ඒක බල බිඳෙනවා. ලේසර් බීම් එකක් වැදුනා වගේ. ඊට පස්සේ ඒක හිල් තුනක් හැදෙනවා. ඒකේ වදින වැදිල්ලටම අනිච්ඡං කියලා හිලයි දුකයින් කියලා හිතයි හිලකුයි අනත්තං කියලා හිලකුයි. ඉතින් අපිට හිතෙන්නේ අපි ඒක වැදිලා මේක නාස්ති වෙලා ගිහිල්ලායි කියලා. නාස්ති වෙලා නෙවෙයි. ඔච්චර කල් දන්නේ නැතුව තමයි ලව් කර කර පෙම් කර කර තියාගෙන හිටියේ. දැන් තේරෙනවා. එහෙම ඔගේ ගන්න දෙයක් නැහැ මේ ලාභ බඩු වල හැම එකම හිලක් තියෙනවා. ඒ හිල පේනවා. ඒ උපක්‍රමය තමයි සතිය කියන්නේ. සතියට ලක් වෙච්ච ගමන් ඒ හැම දෙයකම ත්‍රිලක්ෂණේ පේනවා. ඉතින් බෞද්ධයා ඒකට විතර බය නැහැ මොකේටවත්. ඒගොල්ලන්ට ඕනේ ත්‍රිලක්ෂණේ නෙවෙයි මේක මේ සුරේක දාලා ඉනේ ගැට ගහගෙන ඉන්න. නিত্য සුඛ සුබ කරන්න. එහෙම එකක් නැහැ. ඒ නිසා ඔය විදිහට පේන එකේ ඉදිරියට යන කෙනාට වඳින්න වටිනවා. බොහොම පෙනෙද්දිත් අනිච්චන් දුක්ඛන් අනත්තම් පෙනෙද්දිත් ඉදිරියට යන මනුස්සයාට වඳින්න වටිනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මාර්ගස්ත පුද්ගලයා ආර්ය අෂ්ටාංග නේ ආර්ය සංඝ රත්නයේට වටලා තියෙන්නේ. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේට වැටෙන්නේ මාර්ගස්තය. මාර්ගස්තය කියලා කියන්නේ ඔය කියන හැම දෙයක්ම හොඳට බලනවා. يعني විපස්සනාය කියන්නේ බලනවා කියන එක නේද? විපස්සනා කියන්නේ විශේෂයෙන් බලනවා. බලනකොට මොකක්වත් ගන්න දෙයක් නැහැ. එකක්වත් නැහැ. ඔය අනිච්ච දුක්ඛ නැත්තම් ඉක්මවලා ගිය. ඔය බලන දෙකක අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනසකුත් නැහැ. කොයි එක වැළුවත් කක්ක බෙට්ටක් දිහා වැළුවත් රත්තරන් කැල්ලක් දිහා වැළුවත් අනිච්ච නම් අනිච්චම තමයි. ඉතින් අන්න ඒක දැක ගන්න ඕකට මේ අසවල් තැන යන්න ඕන අසවල් දේ කරන්න ඕන කියන කතාවල් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට මේක බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ දර්ශන ක්‍රමය කියලා අනුග්‍රහ කරන්නකෝ. පෝෂණය කරන්න යන්න එපා. අනුග්‍රහ කරන්නකෝ. අරු අනුග්‍රහ කරනකොට පුදුම විදියට අපි අපේ ප්‍රතිශක්තිය සහ පෞරුෂත්වය වැඩෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ඉදිරිපත් කිරීමේ කිය බය නැතු ඕන දෙයක් ඕන කෙනෙකුට කියන්න පුළුවන්. ඉතින් අපි යනවා තව එකට.
එහමයි ස්වාමීන් වහන්සේ. තුන්වෙනි ප්‍රශ්නේ. ගරු ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව සක්මන් භාවනාව විනාඩි 30ක් 40ක් පමණ කරගෙන යන අතර සතිය පවත්වා ගන්නේ පාදවල යටිපතුලය. නිවසේ ලී පොළොව මත පා වහන් නැතිව සක්මන් කරන අතර සක්මන පටන් ගන්නේ වම දකුණු ලෙස දෙපා පොළවේ වදින ආකාරය බලමින්. පළමුව විලුඹ පොළව ස්පර්ශ කරන බවත් ඉන්පසු පාදයේ කොට්ටය සහ ඇඟිලි පොළවේ ස්පර්ශ වන බවත් අත්දකින ලදී. පය බිම තබන විට පළමුව පාදයේ විලුඹට පොළවේ තද ගතිය දැනී එම තෙරපුම විලුඹේ සිට පාදයේ ඉදිරිපස කොට්ටේ දක්වා විහිදී යන ආකාරය දැනුනි. දෙපතුල් පොළවට ස්පර්ශ වන විට සිරුරේ බර දැනෙන්නට විය. දකුණු පාදයට බර සම්ප්‍රේෂණය වූ විට සිරුර දකුණු පැත්තට පැද්දුණු අතර වම් පාදයට බර සම්ප්‍රේෂණය වූ විට සිරුර වම් පැත්තට පැද්දුණු බව තේරුණි. වරින් වර සිතුවිලි ආවත් සිතුවිලි ඇති වූ බව දැනගත් විගස නැවතත් පාදයේ වෙත අවධානය යොමු කළ හැකි විය. වරින් වර මගේ මුහුණේ සියුම් සංවේදනා දැනුනි. මුහුණට සීතල ගතියක් දැනුනි. හුස්ම නාස්පුඩුවල වදින ආකාරය දැනුනි. ඇතුළට යන හුස්ම පිටවන හුස්මට වඩා සිසිල් බව තේරුනි. සෑම අවස්ථාවකදීම කොරිඩෝව කෙළවර නතර වීමට සිදුවිය. එලෙස නැවතීමට අදහසක් ඇති බව නිරීක්ෂණය විය. එකින් එක අඩි තබා දකුණට හැරෙන විට මගේ පාදයේ විලුඹ සහ කුට්ටය එකවර බිම පතිත වන ලෙස පාදයේ බිම තබමි. නැවතත් වරක් දකුණට හැරුණා. සෑම අවස්ථාවකදීම දකුණට හැරීමට අදහස ඇතිවීම නිරීක්ෂණය විය. ශරීරයේ ඇතිවන සංවේදනා නිරීක්ෂණය කරනු ලැබුවේ සිරුරේ ධාතු මනසිකාරයේ අනුවය. සංවේදනාවලට උදාහරණ පාදයේ විලුඹේ දැඩි බව සහ පාදයේ කොට්ටේ සුමට බව, සිරුරේ බර, මූණට දැනුණ සීතල ආදියයි. ගරු ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාවේ වැඩි දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
මේ විදිහට අමදපු කෙලින් තියෙන පල්ලම් කඳු නැති සක්මන් මළුව කරනකොට නෙවෙයි, කොයි වෙලාවෙත් ඇවිදිනකොට ওই කරුණු ටික ටික එනවා අපිට. අර වගේ තැනකදී දැනුම ළඟා කරගත්තාට පස්සේ සක්මන් මළුවක ඕන තැනක ඇවිදිනකොට ඔය ටික ගන්න පුළුවන්. ඔච්චරම ගන්න බැරි වුණාට ওই වගේ එකක් එනවා. ඉතින් කොවිඩ් ආමතුරු ඉන්න කාලේ ඥානන්ද සාංශර කියනවලු දානෙන් පස්සේ දානශාලාවේ හම්බෙලා, මං අද ඔබ වහන්සේ ඉන්න කුටියට මගේ තක්මන දික් කරන්නද කියලා. ඉගෙන මම කුටියට එන්නද කියලා අහන්නේ. අපොයින්ට්මන්ට් එකක් இல்லන්නේ. ස්වාමීන් වහන්සේ මං අද දානෙන් පස්සේ ඔබ කුටි මගේ තක්මන ඔබ වහන්සේ කුටිය දක්වා දික් කරන්නද කියලා. ඉතින් අපේ ඕඩ ගමන සක්මනට දා ගන්න පුළුවන්. පටන් අර ගන්න අර වගේ තනි පොළවක වංගු නැතුව අතුපතු ගාලා සුද්ධ කරලා මළුවක් කියලා. ඊට පස්සේ හැම තැනම දාන. ඒතර බෑන්ඩ ජීවිතේ කොයි වෙලාවෙද භාවනා කරන්න බැරි කියලා ඇවිදින හැම වෙලාවකම සක්මන් භාවනා. ඊට පස්සේ ඒක තීරුම් ගත්තා නම් ඔය පතුල් දෙකේ ඔහමනම් අතුල් දෙකටත් හිත දාන්නකො. අතුල් වලට අහුවෙන හැම එකක්ම ඔය පතුල් වගේම ස්පර්ශක. අතුල් පතුල් තමයි අපේ ස්පර්ශක ටික. වැස්ස වහිනවද, උණ තියනවද, මොනාරි හෙල්ලෙනවද, සුමුදුද, මුරුදුද කියලා බලන්නේ ඇඟිලි තුඩු වලින්, ඇඟිලි පිටරේ. අනේ ඒකට පොඩක් දාලා බලන්න. එතකොට අපිට සතිමත් නොවි ඉන්න කිසිම චිත්තක්ෂණයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සක්මනේ දෙක තුනටම හොඳයි. ඊට පස්සේ පරියන්කයත් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ওই ටික තමයි මට කියන්න
තියෙන්නේ. මේ මයි ස්වාමීන් වහන්සේ අවසාන ලිඛිත ප්‍රශ්නේ. අති ගෞරවනීය ස්වාමීන් වහන්ස, තිරුවන් සරණයි. සක්මන මුලින්ම වට කීපයක් ලනුපැදුරේ ඔහේ සක්මන් කළ පසු ටික වේලාවකින් කකුලේ යටිපතුලට සිහිය යොමු කළෙමි. එසේ කරන අතරතුර ක්‍රමයෙන් යටිපතුලෙන්ද අවධානයේ ඉවතට ගොස් කිසිදු අරමුණක් නැතිව ඔහේ සක්මන් කළෙමි. එහිදී සිතට යම් යම් සිතුවිලි පැමිණියද එය ක්ෂණිකයකින් නිරීක්ෂි අතරම එසැනින්ම එය ඉවතට යන අයුරු නිරීක්ෂණය වුණා කියන එකෙන් ඕනේ. මෙසේ පැයක් පමණ සක්මන් කළ පසු පර්යංකයට වාඩි වුනෙමි. මෙහිදී සක්මන් කරන කාලය තුර විශේෂයෙන් අරමුණක් නැති විට සිතට පුදුමාකාර සැහැල්ලුවක් අත්විඳෙමි. පර්යංකයේදී සක්මනේදී තැන්පත් වූ සිත සමගම වාඩි වූ පසු වේගයෙන් ඇඟ ගැහෙන අයුරු නිරීක්ෂණය වූයේ විය. එය දෙසද ඔහේ බලා සිටි පසු එයද ක්‍රමයෙන් අඩුවී ගොස් ක්ෂණිකව කිසිවක් නොදැනෙන මට්ටමට පත්විය. මෙය නොදැනෙන බව දැනුනේ ඊළඟ මොහොතේ යලි ශරීරයේ ගැස්ම යලි ඇරඹ වූ නිසා වෙනි. මෙසේ පර්යංකේ මිනිත්තු 40ක් පමණ සිටියෙමි. ගරු ස්වාමීන් වහන්ස, මෙහිදී දැනුණු ඒ ශුන්්‍යතාවේ ඉදිනදා සාමාන්‍ය ජීවිතයට ගැලපෙන්නේ කෙසේද? මෙම අත්දැකීම මා දැන් වසරක පමණ කාලයක් සිට අත්විඳිමි. එසේම මාහට කරුණාවෙන් අදුක්කම සුඛය සහ ශුන්්‍යතාවේ අතර වෙනස පහදා දෙන සීක්වා. අද මා භාවනාව ප්‍රගුණ කරන්නේ ඔබ වහන්සේගෙන් ලද මිල කළ නොහැකි ගුරු හරුකම් නිසාවෙනි. ඔබ වහන්සේට මා සදා ණයගැති වෙමි. මෙම වார்த்தාව ඉදිරිපත් කරන විට මට සම්බන්ධ වීමට නොහැකි වූද එය විවේකයක් ලද සැනින් nissarana.lk තුලින් ශ්‍රවණය කරමි. ඔබ වහන්සේට සහ nissarana වනයේ සියලුම සංඝයා වහන්සේලාට නිදුක් වේවා, නිරෝගී වේවා, ඒ උතුම් නිවන වහවහ අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.
නැතෝ ශූන්‍යතාවයයි දුක්ඛම සුඛ වේදනායි ඔය කියන විවේකයයි ඔක්කොම වචන විතරයි. අපේ ප්‍රകൃතිය ඕක තමයි. ඕක මේ හොයාගෙන යන්න නිකේන්දර බලන්න ඕන එකක් නෙමෙයි. අපි ඉපදිලා තියෙන ඔතන. මේකට ආපු පස්සේ ආපු කක්ක ටික තමයි අවුල් කරලා තියෙන්නේ. විචාර මොනවාක්වත් නැති උනට ඇති විචාර හිස්තනට තියෙන ආසාව විතරයි මෙයාට ප්‍රශ්නේ තියෙන්නේ. ওই වගේම කක්කාවටත් ආස කරන්නකෝ. එදාට රහත්. මොකක් කක්කයි විශේෂ කක්කාවක් නැහැ ඔතන. ඒ කක්ක නිසානේ විවේකයේ දැනෙන්නේ. ඒ විවේකයට ආස ගන්න එක තමයි කක්කාව. නිසා කක්කාවටයි විවේකයටයි සමාන වාස කරන්න. එතකොට අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ. එතකොට අපි සාපේක්ෂ ශුන්්‍යතාවයක ඉන්නේ. ඒ විදිහට ඒ දෙයට අපි අර්ථකථන දෙනවා මිසක් ඔකට නිත්‍ය අර්ථකථනයක් නැහැ. මේ ප්‍රකාශයේ හැටියටම මම අර්ථකථනය දෙන්නේ. එච්චරයි කියන්නේ.
මට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්නන් එච්චරයි.
හොඳයි.
ස්වාමීන් වහන්සේ නිරුක්ත
මට මේ වෙලාව නම් ලැබිලා නැහැ. පොළඟට තව එකක් තියෙනවා කිව්වද? එහෙම නැත්නම්
නැහැ. ලිඛිත ප්‍රශ්න හතරයි තිබ්බේ. ඒ හතර කිව්වා.
මට මේ මගේ කවුන්ට් එකෙන් ආවිල්ලා නැහැ. තව ප්‍රශ්න කාට හරි සභාවේ අපිට සභාවට ඕපන් කරන්න පුළුවන්. සභාවේ කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් අද දීපු උත්තර සම්බන්ධයෙන් හරි ඔයගොල්ලන්ගේ දාම් ගැටළු ගැන හරි භාවනා ගැටළු ගැන හරි ඉදිරිපත් කරන්න පුළුවන්. කවුරුහරි අත ඔසවනකල් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඊමේල් එක මට ලැබුණා. මම ඔබ වහන්සේට කතා කරන නිසා මම අද ඒ රිප්ලයි කරන්න දුන්නේ නැහැ මට. මේ මම ඔබ වහන්සේට කෝල් එකක් දෙන්නම් ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් අහගන්න කියන්න විස්තර.
ඔව් මම ඊයේ ඉුවේ රිමයින්ඩර් එකක් ඊට කලින් ගෙව්වා. නිරෝස්ගෙන් සද්දයක් තිබුණේ නැහැ.
ඒක තමයි ස්වාමීන් වහන්සේ. ඒක මගේ ජංග එකට ගිහිල්ලා ඊට පස්සේ ඔබ වහන්සේ කියලා වුවාන් පස්සේ තමයි මම බැලුවේ. පස්සේ වෙලාව ගත්තාම දෙකම තිබ්බා. හැබැයි දෙකේ තිබුණේ ෆයිල්ස් දෙකක් ස්වාමීන් වහන්සේ.
ඒක තමයි ඒ
කලින් ඒවල තිබ්බේ ලොකු ලිස්ට් එක ලොකු දෙයක් තිබ්බා.
ලැබිච්ච එක ලොකු දෙයක්. ඒකට මට රෙස්පොන්ඩ් කරන්න ඇක්නොලෙජ් කරලා. එතකොට මට කියන්නේ මම ඔයාට කියලා තිබුණා අපි මේ මාදන්ට යනකොට මෙන්න මේ equipments අපිට අවශ්‍යයි. මේ ජාති කම්පියුටර් එකක් අවශ්‍යයි. ඒක පිළිබඳව මන් දන්නේ නෑනේ. මට ආපු ලියුම. ඉතින් ඒකත් ඇත්තටම හොයලා මගේ මේ ආකයි උසල තිබිලා තමයි එව්වේ. ඉතින් ඒක ලැබිච්ච බව කියන්න එපා. ඉස්සෙල්ලම ඊට පස්සේ මට පුළුවන් ඔයාගේ තියෙන ඩීටේල් ප්‍රශ්න වලට කනෙක්ෂන් ලැබලා දෙන්න.
මම ඒ ડોකියුමන්ට්ස් දෙකම එකකට දාලා ඔබ වහන්සේට රිප්ලයි එකක් එවන්නම්.
රිප්ලයි එකක්
එවන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. සමාවෙන ස්වාමීන් වහන්සේ මට මම අද අවශ්‍ය කරන නිසා තමයි මේ ඇක්නොලෙජ්
කරන්නේ. නැත්නම් සමාව. ඊට පස්සේ මම දානේ ව ජංක් එකකට දාන එක තමයි ඔබ කරන වැරද්ද.
මම දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කොඩු දෙලි.
තෝ දෙන්නේ නැතුවට තෝකේ තෝණ දේවල් තමයි වෙන්නේ.
ඔව් සුරංගනී ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. සුරංගනී අන්මියුට් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ආ. ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුරු කියනකොට කිව්වා ඒ වැනි දෙයකට අනුමෝදන් වෙන්න කියලා. ඒ අනුමෝදන් වෙනවා කියන එක කළ යුත්තේ කොයි විදිහටද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
අනුග්‍රහ කරන්න කියන්නේ අනුමෝදන් වෙනවා කියන්නේ අනුග්‍රහ කරන.
එහෙම. ඒ කියන්නේ අපි මොකක්ද ඒ වෙනුවෙන් කළ යුත්තේ කියන එක මොකුත් නොකර බලන්
මොනවා කරන්න කියන්නේ සුරංගනී කරන්නේ කක්ක කරන එකනේ. මොනවත් නොකර ඒක දිහා හරි මම මේකට අනුග්‍රහ කරනවා කියලා බලන් ඉන්නවා. මොනවත් කරන්න ගියොත් කක්ක කියලා හිතා ගන්නකො.
එහෙමයි මොකුත් නොකර ඒ සිදුවෙන දේ දිහා බලාගෙන ඉන්නවා.
ඔකට තමයි විපස්සනා කරනවා කියලා
කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. බොහොම පිං නිදුක් නිරෝගී සුව ලැබේවා.
තව කාටද ප්‍රශ්නයක් තියෙනවා නම් අත උස්සලා ඉදිරිපත් කරන්න පුළුවන්. මානෙල් මහත්මියට ඉදිරිපත් කරන්න පුළුවන්. මානෙල් මහත්මියට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමින් වහන්ස ඇහෙනවද මාව?
ඇහෙනවා.
ඇහෙනවද?
ඇහෙනවා.
ගෞරවනීය ස්වාමින් වහන්ස සමා වෙන්න. මම පරයන්ක භාවනාව කළා. මේ ඉක්මනින්ම මගේ හුස්ම දිහා බලන් ඉන්නකොට හුස්ම කෙටි වෙලා ගිහිල්ලා මේ හුස්ම දැනෙන නොදැනෙන තරමට යනවා. ඒක දැන් සෑහෙන කාලෙක ඉඳලා හරි ඉක්මනින්ම මම ඒ තත්ත්වයට එනවා. එහෙම වෙලා ස්වාමින් වහන්ස මගේ ශරීරයත් මට නොදැනී ගිහිල්ලා මගේ ඉස්සරහා කළු හිස් අවකාශයක් තියෙනවා වගේ මට දැනෙනවා. මම ඒක දිහා බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ දීලා තියෙන උපදෙස් අනුව ඒක දිහා බලාගෙන ඉන්නකොට සමහර වෙලාවට මට හුස්ම දැනෙනවා. වෙන සිතුවිලි එනවත් අඩුයි. ආවත් මම ඒ දිව ගණන් ගන්නෑ. සමහර වෙලාවට එක එක රූපත් එනවා. මම ඒව දිහත් බලලා ඒක මෙනෙහි කරන්නේ නැතුව ඒක යන්න අරිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට මේක දැන් ටික දවසක ඉඳලා මේ සිද්ධියට සිද්ධ වෙනවා. මට එතනින් එහාට මගේ භාවනාව වර්ධනය කරගන්නේ කොහොමද කියන එක අවවාද අනුශාසනා දෙන්න මම දෙපාන හැමදෙ ඉල්ලා සිටිනවා.
ඒ ටික දවසෙමදි ඕකම කරන්න අවුරුද්දක් දෙකක් විතර දැන් සංසාරයක් අපි අරපැත්තේ කරලා තියෙනවානේ. මේ දේ ඔය ටිකක් කරලා හදිස්සිය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මේ දේ අලුත් දෙයක්, මේ දේ වෙනතට වැඩිය වෙනස් දෙයක්, මේ දේ මට කරගන්න පුළුවන්, මේ දේ මට සයිඩ් ඉෆෙක්ට්ස් අවිල නැත්නම් ඕක අවුරුද්දක් දෙකක් හතක් කරන්නකො වැඩිම හතක්. මම හතක් කියන්නේ නැහැ. අවුරුද්දක් කරන්න ඇයි එක කරගන්න ඒ විදිහට ඉවසිල්ලේ කරගන්න බැරි මොකද්ද බාධාව?
ස්වාමිනහස සමහරලාට මගේ හුස්ම මට හුස්ම හිර වෙනවා වගේ ගතියක්
සම්මර වෙනකොට දැනෙනවා. ඔක්සිජන් සිලින්ඩරයක් එවන්න බය වෙන්න එපා. බය ඒකට තියෙන අපිට කොරෝනා වලට ගෙනා ඔක්සිජන් සිලින්ඩර් තියෙනවා ග්ලූකෝස් තියෙනවා. අපි කවුරු හරි ළඟ තියානම් ආටිෆිෂල් රෙස්පිරේෂන් දෙන්න. මම අවුරුදු 40 50 ක වැඩේ කළා තියෙනවා කවුරක්වත් එහෙම වෙලා මැරෙලා නැහැ. බය වෙන්න එපා.
එහෙමයි ස්වාමිනහස ඔබ වහන්සේ.
උඹලට හරි පාර හම්බෙච්චා තමයි සැක. පැරදි පාර දිගේ කොච්චර පෙන්කෙලියත් කොච්චර වැරදි කෙරුවත් ගානක් නැහැ. හරි පාර හම්බෙච්චා මේ දවස් දෙකක් කරුවා තව කොච්චර කරන්න ඕනද? ඇයි මේක කරන්න ඕනේ? මේකද කරන්න ඕනේ කියලා. ඒකට කරන මොකක්ද ඒක කියන්නේ? ශ්‍රද්ධාව නැතිකම. ඒක සැක කරන එක. ඒක මේ පොඩ්ඩක් කරලා මහා කන්දක් බලාපොරොත්තු වෙනවා. මේ බුදුරජාණන්සේ අවුරුදු 2600කට ඉස්සලා කියලා ලක්ෂ කෝටි ගාණක් ප්‍රයෝජනයක් ගත්ත ක්‍රමය. ඒ ක්‍රමයේ හරියනකොට සැකයි. අනික ඕනේ කඩප්පුලිකමක් ඕනේ වැළත්ත වැඩක් ඕනේ සංසාර ගමනක් ඕනේ ගයක් කරන කිසි ගාලල්ලා කරනවා. ඉතින් මට මගේ කට උල් වෙලා තියෙන දැන් ඒක වෙනකොට මට හැබැයි හොඟ ලාභයක් තියෙන ඕගොල්ලෝ ඔහොම කියන නිසා මට වරදින දැන් අඩුවේගෙන යනවා දැන්. අය අනුන්ට බණ කියන්නේ මාත් හැදෙන්න එපායි. එසේ බණින හැම වෙලාවෙම මාත් හැදෙනවා ඈ.
එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී
තව බණින්න බණින්න තව නිදුක් නිරෝගී වෙනවා. තවත් බණින්න කියන්නේ මම ඔය මොකටද නිරෝෂ්ඨ මම උට මේ මූණට කියලා ගහලා නැතික විතරයි කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම කරලා තියෙනවා. මොනවා කෙරුවත් අර කක්ක වැඩවලට කරන්න ගියාම මගෙන් උපදේශ මොකුත් නැහැ. තොංගනම් මේ මොනවාරි කරන්න ගියාම රෑත් කතා කරනවා, දවලුත් කරනවා, ඊමේල් කරනවා, මේ හරි වැඩේ කරන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ හරි වැරදි දෙක අතර තියෙන කොන්සෙප්ට් එකක්ද රියැලිටි එකක්ද කියන එක තේරෙන්නේ නැහනේ. ඉතින් ඒකකොට මම ඉන්ඩෝනේ මම පිළිගන්නවා. ඒ වගේ මටත් ලොකු පණිවිඩයක් මේක. අපි ගැළවිලා තියෙන පුංචි ගැළවිල්ලක් නෙවෙයි. අපි මේ බැන ගන්නව නෙවෙයි බණ කියනවා. හරි පාර අහුවෙච්චාම අම්මා අප්පත් අතහැරලා ඒක කරනවා මිසක් ඔක මිරික මිරික බලන් දෙපා ලියන්න තියෙන මල්ල ඔබන්න එපා. ඒක දිගට කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
හරි.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බැනුම් හින්ද තමයි ස්වාමීන් වහන්සේ අපි හැමෝම
හැදුවේ. ඔතෝ කරා නිරුවේ. ඈ? කරබාණ හිටපි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු
සාදු. ඒක ගියා තේරුණෙත් නැහැ. හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ.
සුවපත්ත්වා
මා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මහියං දා තබ්බං
අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්වේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ
ආමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ
සුවපත්ත්වා
තුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුවපත්ත්වා
සතියම්පි ඕකාස වන්දාමි බන්තිය.
සුපත්තිත්වා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයු රෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතිය සමිජ්ජතු. මේ මට උදේට කියන්න තියෙනවා උදේ පහුගිය ටිකේ අපේ වීඩියෝ නිෂ්පාදනය පිළිබඳ පියවර දෙකක් විතර ඉදිරියට තිබ්බා. උදේට ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්සේ.
එතකොට ඒකේ ඉන්න චන්දන සිරිරත්න කියලා එකෙක් එයා තමයි අර ගුරු ගෙදර කියන වැඩසටහනේ ඒ අර විනාඩි 55 ලෙක්චර් එකකට පස්සේ විනාඩි 5ක් අපිට ෆිලර් එකක් දීලා තියෙනවා. ඉතින් අපි හදලා ඇරියා ඔය ඉතසලා වීඩියෝ 40ක් බැලුවේවත් නැහැ. මේ සැරේ හදලා ඇරියා වීඩියෝ 5ක් 6ක් ඊට පස්සේ යන්දන් ලැබුණා කියලා ඇක්නොලෙජ් කරලා කියතන මේ වීඩියෝ එකකව සතිය කියන එක අඳුලා දීලා නැහැ කියලා. අපි අදලා තිබුණේ සින්දු ටිකක් ඩ්‍රාමා ටිකක්. ඊට පස්සේ අපි සතිය හඳුන්වා දීමට සිටින් ඇන්ඩ් වෝකින් කියලා විනාඩි ඊට පස්සේ රෙස්ට්‍රික්ෂන් දව විනාඩි 3යි. විනාඩි 4 වැඩි වෙන්න බෑ කියලා. පස්සේ ඒක දැම්මට පස්සේ කිව්වා ඒකෙන් ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයේ 3 Zoom meeting එකකට ගියා. ඊට පස්සේ මං කිව්වා සෙනවිරත්න උඹට ඔය විනාඩි 3කින් සතිය අඳුලා දෙන්න බෑ ලෝකෙට. මට අවුරුදු 8ක් ගියා. මට විනාඩි 10 15ක් දීපන් රේඩියෝ එකේ. මට විනාඩි 15ක් දීපන් ටෙලිවිෂන් එකේ. ඔය ඔක්කොම ලෝකෙට කරන්න බැරි වැඩ විනාඩි 3කින් කරන්න පුළුවන්ද කියලා. ස්වාමීන් වහන්සේ මට සීමිත කැපැසිටියක් තියෙන කියන එක ඇත්ත. මං ඔබ වහන්සේට විනාඩි 7 ඒවා ටිකක් දෙන්නම් කිව්වා. කීයක් ඕනද? මං කිව්වා අඩු ගානේ 3ක් ඕනයි කියලා. ඉතින් අර ඔච්චර මට උදව් කරන මිනිහට මට බනින්නයි සිද්ධ වෙන්නේ. එයා වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ මම සතිය දන්නේ නැහැ. මං කෝ এডুকেෂන් මිනිස්ටර් දන්නේ නැහැ. සෙක්‍රටරි දන්නේ නැහැ. ගුරු ලොකු සර් දන්නේ නැහැ, ටීචර් දන්නේ නැහැ. නමුත් ළමයා දන්නවද? 10%ක් ලංකාවේ ළමයි දන්න, ඔයා දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි ආයතනයක් විනාඩි 8ක් 7ක් 8ක් ඇරියා. ඒකේ 1 2 3 එක කියනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තෝරගත්තේ ඇයි කියලා ඉන්ට්‍රොඩියුස් කරනවා. දෙක මේ රිෆෝම් එකට අදා මයින්ඩ්ෆුල්නස් එක තෝරගත්තේ ඇයි කියලා කියනවා. තුන ඒ තෝරගත්ත මයින්ඩ්ෆුල්නස් එක සිටින් කරන්නේ මෙහෙමයි කියලා කියනවා. ඉතින් දැන් මේ තුන දාලා මම හිතන්නේ සේනරත් මහතර ගිහිල්ලා තියෙනවා. අහනවා දැන් ඒක පොඩ්ඩක් දිග වැඩි. ඒක ලියලා තියෙන්නේ සිටි FM එකට ගුරු ගෙදරට නෙවෙයි. මේක අපිට එඩිට් කරන්න පුළුවන්. මේ රිමාක්ස් තුන ඇරෙද්දී අපිට කරුණා කරලා තොරතුරු එවන්නේ අතරමැද මේ වගේ ටීම් එක දුන්නාට පස්සේ අර ෆිලර්ස් වල අන්මයින්ඩ්ෆුල්නස් එක කාල් තායට අපුඩි ගහන එකේම කරනවා. ඉතින් මේක ඉස්සරහට පැන්නොත් ඒ කියන්නේ මේ ගුරු ගෙදරට මේක ගියොත් ඒකට ජනප්‍රියයි ඒ වැඩසටහන් ළමයි අතර අපිට සිලබස් ලියන්න ඕනේ නැහැ. ඒ තරම් අපිට පිම්මක් පයින්න පුළුවන්. ඉතින් පහුගිය ටිකේ හරියට නිකන් මේ ඩ්‍රැගින් හරියට නිකන් බින්නක බහනවා වගේ සකච්ඡා ටිකක් ගියා. ඉතින් මම ඒක උදේ ගත්තේ නැහැ ඒකට. මම මේ වෙලාවේ බ්‍රීෆ් කරන්නේ මේ ඒක පිළිබඳව විනාඩියක දෙකකින් බ්‍රීෆ් කරන්න මට ඕන නම් ඒ කොරෙස්පොන්ඩන්ස් වලට එවන්න පුළුවන්. ඒ වගේම අපි සඳුදා සමා වෙන්නේ ඉරිදා හම්බ වෙනවා. අපි ඩිසෝල් කරා මීඩියා ගෲප් එක. ඊට පස්සේ දැන් අපි රමාට රිෆෝම් කරනවා. දැන්ට අපිට තියෙනවා මීඩියා සෙන්සර් බෝඩ් එකක්. ඒක ඉන්නවා. මීඩියා හදන කට්ටිය අපි පොඩ්ඩකට අයින් කරා. ඊට පස්සේ අපි අලුතෙන් පත් කරා. අපි අන්නේ වගේ දේවල් වලට උදේට සම්බන්ධ වෙන්න පුළුවන් නම් කොයි පැත්තකින් හරි මං අගය කරනවා. ඒ වගේම ඔය හදන වීඩියෝ වලට මේ අපි දෙන තොරතුරු වටිනවා. ඉතින් ඒ නිසා මම වරින් වර මේ වගේ බ්‍රීෆින් දෙන්නම්. මොකද අපිට ඇත්තටම මේකට ඒ තාක්ෂණය දන්න ඒට අත්දිගාරින්න පුළුවන් මිනිසුන්ගේ සහයෝගය අවශ්‍යයි. මොකද එතකොට ඔය අවුරුදු ගණන් සිලබස් ලීලියා ඉන්න ඕනේ නැහැ. රට දැනගත්තනම් සත්‍ය කියන්නේ මේකයි කියලා ලොක්කෝ දැනගත්තට පැහැදිලිවම ප්‍රශ්නයක් නැහැ නේ. උදේ දැනගත්තේ නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. උදේ කෙල්ලෝ දෙන්න දන්නවනම්. ඔට්ටුයිද?
නෑ ස්වාමීන්. හොඳයි ස්වාමීන්. මට පුළුවන් විදිහකින් මම
ස්වාමීන් කියන්නේ පුළුවන් විදිහක් කියපන්.
තා භාගී වෙලා
බෑ මල්ලෙන් ගාලා බෑ. උඹට පුළුවන් නේ ඕක කරන්නද? සෙන්සර් කරන්න පුළුවන්ද? ස්ක්‍රිප්ට් රයිටින් කරන්න පුළුවන්ද? වීඩියෝ හදන්න පුළුවන්ද? මොනවාද පුළුවන්ද? මොනවද කරන්න පුළුවන්?
වීඩියෝ හදන්න මට බැරි වුණාට මට කෙනෙක්ට කියලා කරගන්න පුළුවන්. ස්ක්‍රිප්ට් රයිටින් වලට නම් මට කරගන්න පුළුවන්. ඒවා සෙන්සර් කරන්නත් පුළුවන් ස්වාමීනාංශ.
හරි. එහෙනම් අපි මේ ෆොරින් ටීම් එකකුත් හදන්න බෝදාන්න පුළුවන්, නිරෝස් දාන්න පුළුවන්. ඒක හෙටන් දවෙනකොට ලංකාවට ඉන්දියට තියෙනවා. ඒවා කියන්න එපා කාටවත්. එතකොට හැම කෙනාටම අපි දෙන්න ඕනේ. මොකද ඔය ලංකාවේ සිටුේෂන් එක දෙමළයි සිංහලයි යෝණ කරන්නේ. ඉතින් එතකොට අපිට ඌව ටිකක් හදාගන්න එපා. ලංකාවේ තියෙන සිටුේෂන් එකේ සතිය මේ වෙලාව පවත්වන්න බෑ කියලා එක්ස්පර්ට්ලා කියනවා. මං කියනවා මේ වෙලාව තමයි හොඳම වෙලාව සතිය පවත්වන්න. හොඳම වෙලාව අපි දැන් අපි ඇචීව් කරගෙන යන්නේ. දැන් මේ ඇචීව් කරන්නේ NI එකත් බයිපාස් කරලා, මිනිස්ට්‍රි ඔෆ් එඩියුකේෂන් එකත් බයිපාස් කරලා ටෙලිවිෂන් එක හරහා දෙනවා. ඒ තාර කියන එක හරියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේක නිකන් බෝනස් එකක්. කවදා හරි මේකේ විවස්ථාගත වෙලා පාර්ලිමේන්තු එකෙන් මේ සම්මත වෙන්න ඕනේ এডুকেෂන් රිෆෝම් එකට. ඇත්තටම මේකටත් අපි ඉදිරියට යනවා. මිනිස්ට්‍රි ඔෆ් এডুকেෂන් නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් এডুকেෂන් එකට අපි දුන්නා ටීචර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ මොඩියුල් එක. ඒක තමයි 21 වෙනිදා වගේ කියලා ඒගොල්ලෝ කොහෙද රැස්වීමක් තියෙනවා කියලා මට කතා කරන්න කිව්වා. ආ මේ කතාවක් ආවේ නැහැ. කොහමද ඒක ගියාද නැද්ද දන්නේ නැහැ. මම බලන්න නාරත් මහත්තයා කෝල් එකක් දාලා. නාරත් මහත්තයා ගෝලයක් තමයි ඔය සෙනවිරත්න කියන්නේ, චන්දන සෙනවිරත්න. එයා තමයි ටෙලිවිෂන් එකේ මේ රූපවාහිනියේ මේ ගුරු ගෙදර කරන්නේ. ඒක හරි ගියොත් මට පොයින්ට්ස් දෙකක් තියෙනවා කතා කරන්න. ඒ ටිකට දෙකටම පොසිටිව්. මම පොඩ්ඩක් කන්ෆර්ම් කරලා මම ඔයගොල්ලෝ දැනුවත් කරන්නම් ඒ අනුව ඈ.
හොඳයි ස්වාමීන්
වහන්සේ.
රයිට්. අපි එනං අපේ ඔහෝ ධම්ම කුසලට බාර දෙනවා මයික් එක.
නිරුවත් සරණයි ස්වාමීන්
වහන්සේ. හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. ධම්ම පූජනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි වතාවක් සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධම්ම දේශනා වැඩසටහන සමගින් ආරම්භ ධර්මදේශනා වැඩසටහන සමගින් ආරම්භ කරන ලෙසට ඉතාම ගෞරවපූර්වකව පූජනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපි සුපුරුදු විදිහට යම් කිසි වෙලාවක් අපිට ලැබිලා තියෙනවා ධර්ම දේශනාවක් සඳහා, යම් කිසි පැහැදිලි කර ගැනීමක් සඳහා. ඉතින් මේ වගේ වෙලාවකදී අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. දැන් අපි ජීවිත ගමනට මුහුණ දෙනකොට නොයෙකුත් සිදුවීම් ගැළපිලා එනවා. ඒ සිදුවීම් වලට අපි නොයෙකුත් ආකාරයෙන් ප්‍රතික්‍රියා කරනවා. මේවා මෙහෙමයි මෙහෙමයි කියලා කල්පනා කරනවා. ඉතින් ওই විදිහට කාලය ගත වෙනවා. ඉතින් මේ සිදුවීම් පිටිපස්සේ තියෙන හේතු කාරණා අපිට ගොඩක් වෙලාවට දකින්න බෑ. ඇයි මේ වගේ සිදුවීමකට මාව අහු වුණේ? ඇයි මේ වගේ දෙයක ගොදුරක් බවට මම පත් වුණේ කියලා නොයෙකුත් ප්‍රශ්න ගැටළු අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට සමහර කෙනෙක් අන්න ඒ තුලින් ඇති කරගන්න අපි කියමු වෛරයක් මත පදනම් වෙලා ජීවිත කාලයක් වුණත් ගත කරන්න පුළුවන්. මෙන්න මේ පුද්ගලයා මට මේ විදිහේ අකටයුත්තක් කරා. එහෙම නැත්නම් මෙන්න මේ ආයතනය මට මේ විදිහේ අකටයුත්තක් කරා කියලා අන්න අර ඒ පුද්ගලයා ආයතනය කෙරෙහි සමහර විට ද්වේෂයකින් අන්න බොහෝ කාලයක් උත්සාහ කරන්න පුළුවන්. බොහෝ කාලයක් කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් අපිට අනන්තවත් දකින්න පුළුවන්. අපි හිතනවා මේ වගේ කටයුතු කිරීමක් බොහොම දක්ෂකමක්. ඒක අපි කළ යුතු දෙයක්. මේ සාධාරණයේ වෙනුවෙන් අපි සටන් කරන්න ඕනේ කියලා අපි හිතනවා, කල්පනා කරනවා. දැන් අද කාලේ වුණත් බැලුවොත් දැන් ලොකු සටනක් යනවා. මොකද්ද මේ මොහොර දැමිල්ල, මේ ගෙවල් ඇතුළට කොටු කිරිල්ල, මේක තවදුරටත් එපා කියන උත්සාහයකින් අන්න මහා අරගලයක් යනවා. ටයර් පුළුස්සනවා. යුරෝපෙ පුරාවට අන්න රැල්ලක් ගලාගෙන යනවා. ඉතින් මේ රජයකින් අපිට මේ කරපු දෙයක් මේ කාගේ හරි කුමන්ත්‍රණයක් කියලා අන්න ඉතින් ඒ ඔස්සේ කටයුතු කරනවා. සමහර කෙනෙක් අන්න ආයතනයකට ගිහිල්ලා, බැංකුවකට ගිහිල්ලා, යම් කිසි ස්ථානයකට ගිහිල්ලා අන්න මොහොරයක් නැති නිසා ඒ ලැබුණු සේවාව ප්‍රතික්ෂේප වුණොත්, එතෙන්ට මේ තැනැත්තාව ගන්න බෑ කියලා කිව්වොත් අන්න ඒකට විරෝධයක් විදිහට මොකද කරන්නේ? තමුන්ගේ යට ඇඳුම ගලවගෙන අන්න මොහොරේ දාගෙන කියනවා, හරි දැන් හරිනේ, දැන් දීපල්ලා, දැන් මම මොහොරයක් සහිතයි කියලා. අන්න ඒ විදිහට මේ නොයෙකුත් දේවල් වලට බොහෝ ප්‍රතික්‍රියා කරනවා අපිට දකින්න පුළුවන්. ඉතින් මේ ප්‍රතික්‍රියාවල් අතරම බැලුවහම අපිට හිතෙනවා සමහර විට සාධාරණයි මේ විදිහේ දෙයක් කරන එක, වටිනවා මේ විදිහේ ලෝකෙ මට්ටම් කිරිල්ලක් මේ මිනිස්සු කරන්න උත්සාහ කරන එක හොඳයි කියලා. ඉතින් ඒ කට්ටියට ඒ දේ කරගන්න අපි අවස්ථාවක් දීලා මේ බුදුරජාණන් වහන්සේගේ දිසානතියෙන් බැලුවොත්, බුදුරජාණන් වහන්සේ කරන පැහැදිලි කිරීම අනුව බැලුවොත් අන්න මේ දේවල් අපිට නොපෙනෙන ධර්මතා මත පදනම් වී සිද්ධ වෙන දේවල්. එතකොට ඒ වගේ අවස්ථාවලදී ප්‍රතික්‍රියා කරන්න කරන්න තව තව දුරටත් මේක ඇවිලිලා යන ස්වභාවයක් මතුවෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්න උත්සාහ කරනවා. එතකොට මේ අපිට ගැළපිලා එන පුද්ගලයෝ සමහර විට අපි හිතනවා මේ ඥාතියෝ, මේ සහෝදරයෝ, මේ මගේ ප්‍රිය සැමියා බිරිඳ කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් ඇත්තටම බලනකොට ටික කාලයක් යනකොට තරහාකාරයෙක් සහෝදරයෙක් කියලා ඉපදිලා ඇවිල්ලාද, තරහාකාරයෙක් වෛරකාරයෙක් ඥාතියෙක් කියලා ඉපදිලා ඇවිල්ලාද, එහෙම නැත්නම් තරහකාරයෙක් ද මම මේ කසාද බැඳගෙන තියෙන්නේ කියලා යමහර විට සාධාරණ සැකයක් මතුවෙන්න පුළුවන්. කාලෙත් එකේ වගේ විපරිණාමයක් අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපේ හිතට පොඩ්ඩක් සැනසීමක් හදාගන්න, හිතට පොඩ්ඩක් උපේක්ෂාවක් ඇති කරගන්නත් හේතු වෙන්න පුළුවනි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන හේතු කාරණා. ඉතින් ඕක ගැන කියනකොට අන්න අර දස ධම්ම සූත්‍රේ නිතර නිතර හිතන්න කල්පනා කරන්න කියලාගෙන හැර දක්වන ඒ සූත්‍රේ මේ කරුණ පිළිබඳ සඳහන් වෙනවා හයවෙනියට වගේ. මොකද්ද කියනවා? මේ කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. ඔන්න ඕක නිතර හිතන්න කල්පනා කරන්න කියලා කියනවා. මොකද්ද මම මේ කර්මය මාගේ කරගෙන සිටිනවා. මේ කර්මය මාගේ කරගෙන තමයි මගේ ජීවිතේ පවතින්නේ. ඊට පස්සේ කම්ම දායාවද දායාදේ මට කර්මය. කම්ම යෝනි මේ යෝනිය මේ උප්පත්ති ස්ථානයේ කර්මය. කම්ම බන්දු ඥාතියත් කර්මය තමයි. කම්ම පටිසරණ යම් කිසි පිළිසරණක් තියනවද ඒකත් කර්මයම තමයි. යම් කිසි කර්මයක් කරනවාද කල්යාණංවා පාපකංවා හොඳ කර්මයක් හෝ වේවා නරක කර්මයක් හෝ වේවා යම් කිසි කර්මයක් කරනවාද තස්ස දායාදෝ භවිස්සාමිති එය දායාදයක් කරගෙන මම වෙසෙනවා කියලා මෙන්න මේ විදිහට මේ පාඩයක් ගෙනහැර දක්වනවා. මේ පාඩේ ගෙනහැර දක්වලා කියන උදේ අවහා මේක පොඩ්ඩක් මතක් කරගන්න. ඔය නොයෙකුත් සිදුවීම් සිදු වෙනකොට නොයෙකුත් දේවල් වලට මුහුණ දෙනකොට මෙන්න මේක පොඩ්ඩක් මතක් කරගන්න කියලා තමයි මේ පාඩය ගෙනහැර දක්වන්නේ. ඉතින් ඔය වගේ දෙයක් පිටිපස්සේ තියෙන දේවල් ඔය සිදුවීම් වල පිටිපස්සේ තියෙන දේවල් අපිට සමහර විට නොපෙනුනත් අපිට හිතට යම්කිසි සහනයක් එළියක් උපේක්ෂාවක් ඇති කරගන්න හේතු වෙන්න පුළුවනි බුදුරජාණන් වහන්සේ මේ දීලා තියෙන ප්‍රකාශය. මේවා පිටිපස්සේ තියෙන දේවල් හොයලා ඉවර කරන්න බෑ. නමුත් මේ විදිහට තමුන්ගම හොයාගෙන ඇවිල්ලා මේ විදිහේ වෙහෙසක් ඇති කරවන්න හේතුව මේ විදිහට පිටිපස්සෙන් එලෝගන එලෝගන ඇවිල්ලා මේ අඳුරු වලාකුලක්ම මගේ පිටිපස්සෙන් ඇයි මේ වැහැ වැහැ එන්නේ කියන ප්‍රශ්නෙට පොඩ්ඩක් විසඳුමක් විදිහට මේ වගේ දේවල් අපිට අරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කතාවක් තමයි අද අපි කියන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ පින්නතුන් හිතන්න පුළුවන් ගිය පාර දේශනාව නම් යන්තම් ඉවරයි. යන්තම් අර ගතිකාර කතාව කියලා ඉවරයි කියලා. නමුත් එහෙම ඉවරයි කියලා හිතුවට ඉවරම නැහැ. මොකද හේතුව මෙන්න මේ ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාවෙත් මෙන්න මේ සිදුවීම පිළිබඳ යම් කිසි ප්‍රකාශයක් තියෙනවා. අන්නේ ප්‍රකාශෙත් එක්ක අපි පොඩ්ඩක් මතක් කරගමු. කල්පනා කරමු මේ කියන දේවල් අපේ ජීවිතවලට කොයි විදිහටද ගැළපිලා ඉන්නේ කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට මුල පුරන්නේ මෙන්න මේ ආකාරයෙන් කියනවා. මහණෙනි යම් කිසි පෙර මම කර්මයක් කරාද පෙර කල යම් කිසි දේවල් සිද්ධ කරාද ඒ සියලුම දේවල් බුද්ධත්වය ලබලත් මා පිටිපස්සෙන් ආවා. බුද්ධත්වය ලබලත් මට ඒවයේ ආපදා සමහර දේවල් වල ආපදා විඳින්න සිද්ධ වුණා කියලා ප්‍රකාශ කරනවා. උතර කියන අර විදියට පෙර යම් යම් කර්ම කරාද සියලුම දේවල් කියලා කියන්න බෑ. ඒ වෙනුවට යම් යම් කර්ම කරාද බුද්ධත්වය ලබලත් ඒ වගේ දේවල් මාව හොයාගෙන ආවා කියලා තමයි මේ දේශනාවට බුදුරජාණන් වහන්සේ මුල පුරන්නේ. එහෙම මුල පුරලා මේ බුදුන්ටත් පළ දුන්නු කර්ම 12ක් ගැන හැර දක්වනවා මේ සූත්‍රය. මෙන්න මේ කර්ම මේ බුදුන්ටත් පළ දීලා තියෙනවා කියලා යම් යම් සිදුවීම් ටිකක් අතීත සිදුවීම් ටිකකුත් එක්ක ගලපමින් ගෙනහැර දක්වනවා. එතකොට කියනවා පළවෙනිම කරුණ විදිහට මේ මූණාලි කියලා දුර්තේක්ව මම ඉපදිලා ඒ කාලේ ඉඳපු පසේ බුදු කෙනෙක්ට සරබුහු නැමති පසේ බුදු කෙනෙක්ට මම නින්දා කොට බැන්නා. ඒ බැනපු එකේ ප්‍රතිඵලයක් විදිහට මේ බුද්ධත්වයේ ලබලත් මෙච්චර දෙයක් සාක්ෂාත් කරගනත් අන්තිමට අර සුන්දරිකා පරිබ්‍රාජිකාව නිමිති කොටගෙන මට නින්දා අපහාස විඳින්න සිද්ධ වුණා කියලා ඔන්න එක සිදුවීමක් ගෙනහැර දක්වනවා. අර විදිහට පසේ බුදු කෙනෙක්ට නින්දා කළා මෙන්න මේ ජීවිතේ වෙනකන් වලිග කොනක් අවශේෂ කර්මයක් මෙහෙම පිටිපස්සෙන් එලෝගෙන ඇවිල්ලා ඒ කර්මයේ වලිග කොන මේ බුදු වෙලත් පරිසම් දුන්නා කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ කියනවා සබ්බා බිබූ නම් බුදුන්ගේ නන්ද නම් ශ්‍රාවකයාට මම යම් කිසි උප්පත්තියකදී නින්දා කළා. ඒ නින්දාව හේතු කොටගෙන අන චින්චි මානවිකාව මට පිරිස් මැද අභූත චෝදනා එල්ල කළා කියලා ප්‍රකාශ කරනවා. ඒතර මේ සිදුවීම අරගන්න එපා මේ මේ එකේ සම්පූර්ණ කර්මය විදියට පිළිසන් දුන්නේ මේක කියලා. ඒ වෙනුවට මේ වල්ලික කොන ගැන තමයි කියන්නේ. අර විදියට මහා ඇතාගේ ඇඟ එහෙම පහුවෙලා මේ වල්ලික කොන අර නිරය වගේ ස්ථානවල තමයි ඔය ඇතාගේ වැඩි හරියක් ගමන් කරන්නේ. අපි දැකලා තියෙනවා ඇතෙක් කියන්නේ මහා විශාල ශරීරයක්. එතකොට යම් කිසි කර්මයක් පරිසම් දෙනකොටත් අර ඇතාගේ කඳ වගේ කොටසක් සමහර විට නිරයේ ඒ තිරිසන් අපායවලල ගෙවන වෙන්න පුළුවන්. නමුත් පහුවෙලා ඒවා ඔක්කොම මගේ අරගෙන කොහොම කොහොම හරි මනුස්ස ජීවිතයක් ලැබුණත් අන්න අර ඇතාගේ වලිග කොන වගේ අර කර්මවල අවශේෂ විපාක තියෙනවා කියලා තමයි මේ කියන්නේ. එතකොට මේ විදිහට මෙන්න මේ පිරිසක් මැද ඒ ශ්‍රාවකයට ගරහලා මේ ආකාරයේ විපාකයක් මම ලැබුවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මම යම්කිසි කලක අන්න තාපසේක් වෙලා මගේ ගෝලයෝ 500කුත් එක්ක මම කටයුතු කරා. එතකොට ඒ එතන ස්ථානෙට ඒ ආරාමෙට ඒ ගමට ආව යම්කිසි සිල්වත් බමුණෙක්. මේ බමුණගේ ස්වරූපය දැකලා මේ බමුණට මට වැඩිය ලාභ සත්කාර ලැබෙයි කියලා අදහසක් පාල වෙලා මම මොකද කරේ, මේ බමුණ කාම භෝගියෙක් කිය මේ ගම පුරා ගියා. මගේ ගෝලයෝ ටිකත් මාව අනුගමනය කරමින් අන්න ඒ විදිහට ගම පුරා ගියා. ඉතින් කියනවා අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ සුන්දරිකා පරිබ්‍රාජිකාව නිසා මමත් බැනුම් ඇහුවා. ඒ වගේම ඒ අවස්ථාවේ මාත් එක්ක ගත කරපු භික්ෂුන් වහන්සේලා 500 දෙනෙකුත් අර විදියට ගාමේ පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සුන්ගෙන් නිඳා අපහාස ලැබුවා. මොකද හේතුව අන්න අර කලින් ආත්මික ගුරුන් වහන්සේ එකතු වෙලා ගෝලියෝ 500ත් අන්න අර සිල්වතෙක්ට නිඳාවක් සිද්ධ කරා. ඒකේ ප්‍රතිඵලයක් විදියට කියලා ඔන්න තව තුන්වෙනි සිදුවීමක් අර සුන්දරිකා පරිබ්‍රාජිකාවගේ කතාවටම ගලපලා ඉදිරිපත් කරනවා. ඊළඟට හතරවෙනි සිදුවීමකුත් කියනවා. මොකද්ද? ධන ලෝභයෙන් මම කණිතු සහෝදරයව යම් කිසි හෙලකට තල්ලු කළා. හෙලකට තල්ලු කළා ගලකිනුත් දමලා ගැහුවා කියලා කියනවා. එහෙම කියලා කියනවා දෙව්දත්තෙර මම ගමන් කරනකොට මට ගල් පෙරළුවා. ඒ වගේ මේ ගලේ කොටසක් ඇදිලා මගේ මහපට ඇඟිල්ල දැඩි වේදනාවක්, ඒ කකුලේ දැඩි වේදනාවක් ඇති වුණා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා කුඩා දරුවෙක්ව ක්‍රීඩා කරමින් මගෙහි ඉන්නකොට පසේබුදු කෙනෙක් මේ මාර්ගයේ පිණ්ඩපාතේ වඩිනවා. මම අර නොතේරුම් කමට මම අර කුඩා දරුවෙක් විදිහට ගල් කැබැල්ලක් මේ පසේබුදු රජාණන් වහන්සේ දිසාවට විසි කරා. ඒතර ඒකේ අවශේෂ විපාකයක් විදියට අන්න දෙව්දත්තෙර මා මැරීමට දුණු ආයන් යෙදෙව්වා කියලා ඔන්න තව සිදුවීමක් කියනවා. ඊට පස්සේ කියනවා ඇතරුවෙක්ව පිඳු පිණිස හැසිරෙන උතුම් පසේබුදු කෙනෙක් දැකලා ඒ ඇතාලාවා මේ පසේබුදු රජාණන් වහන්සේ ගැටෙව්වා. මේ විදිහට පිණ්ඩපාතේ වඩින තමන්ගේ පාඩුවේ යන මේ වගේ මුනිවරයෙක් දැකලා අර තියෙන කුලප්පුවට මොකද කළා කියන්නේ අන්න ඇතාව මෙහෙවලා තියෙනවා අර පසේ බුදුරජාණන් වහන්සේ දිසාවට. ඒ යම් කිසි ගැටවීමක් සිද්ධ කළා තියෙනවා. ඒ කරපු එකේ අවශේෂයක් විදිහට කියනවා අන්න ගිරිබ්බජ නම් නගරේහි භ්‍රාන්ත වූ නාලාගිරි නැමැති ඒ හස්තිය දරුණූයේ මා වෙත එළඹුණා. අන්න ඒ සිදුවීමෙත් පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියලා ගැන හැර දක්වනවා. ඊට පස්සේ කියනවා පෘථිවි රජෙක්ව ආයුධයකින් ගසා පුරුෂෙක් මැරුවා, මරණයටපත් කරා. අනේකේ අවශේෂයක් විදිහට මගේ පාදේ සිවිය නරක් වුණා කියලා කියනවා. ඊට පස්සේ කෙවුල් ගමක කෙවුල් දරුවෙක්ව නසන ලද මසුන් දැක මම සොම්නසටපත් වුණා. මේ විදියට අල්ලලා තියෙන මාළු දැකලා මම හිතේ සතුටක් ඇති කරගත්ත කුඩා දරුවෙක්ව මෙකල මාගේ හිසේ වේදනාවක් ඇති වෙලා තියුණා. යම් කිසි ඔළුව එකක් කොමක් ඇති වෙලා තියුණා. ඒ වගේම යම් කලෙක යුද්ධ කරාද විරුඩබ යම් කලෙක විරුඩබ යුද්ධ කරාද අන්න සියලු සාක්්‍ය වංශෙම කැතිගාලා මරලා තමයි විරුඩබ ආපහු පිට වෙලා ගියේ. අන්න එතකොට තමුන්ගේ ඥාතීන්ගේ විපතකුත් දකින්න ලැබුණා. ඒ වගේම අර විදිහේ ඔලුව කැක්කමකුත් ඒකට හේතු වෙලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම පුස්ස බුදුන්ගේ ශාසනයෙහි ශ්‍රාවකයන්ට යව කව් හැල්ලව අනුභව නොකරව් කියලා මම යම් කිසි නින්දාවක් සිද්ධ කරා. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට බාමුණෙකුගෙන් ආරාධනා ලැබිලා වේරංජාවේ මාස 3ක් යව අනුභව කරන්න මට සිද්ධ වුණා කියලා ඔන්න තව සිදුවීමක් කියනවා. ඊළඟට කියනවා මල්ල යුද්ධයකදී ප්‍රතිමල්ලවයා පෙළුවා මම. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට මගේ කොන්දේ නිතර නිතර වේදනා දෙන දුක් වේදනාවක් පැවතුණා කියලා කියනවා. ඊළඟට කියනවා පෙර වෛද්‍යවරයෙක්ව ධනය ලැබීමට යම්කිසි කුල පුත්‍රයෙක් අන්න විරේකයක් කරවලා, අවශ්‍යතාවයකට නෙමෙයි ධනය ලැබීම සඳහා කුල පුත්‍රයෙක් විරේක කරවලා, අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට මට ලේ අතිසාරය වැළඳුණා කියලා. ඊට පස්සේ 12 වෙනි කාරණාව විදිහට තමයි අපි මේ ගලපගෙන ආපු සිදුවීම ප්‍රකාශ කරන්නේ. කියනවා අර ජෝතිපාල මානවකයා විදිහට පෙර කාශ්‍යප බුදුන්ට මම නින්දා කරා. මොකක් කළාද නින්දා කරේ කියලාත් වැඩි විස්තරයක් මෙතන සඳහන් වෙනවා. මුදු මහණහුන්ට ඥාණය කොයින්ද? ඥාණය ඊටා දුර්ලභයි කියලා මම කිව්වා. ඒකත් එකපාරක් නෙමෙයි, නම හත් පාරක්ද අට පාරක්ද කියනවනේ. ඒ විදිහට කිව්වා කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට උරු වේලාවෙහි අවුරුදු 6ක් බොහෝ දුක් විඳමින් දුෂ්කර ක්‍රියා කරා මට මේ ඥාණය හොයාගන්න බැරුව. ඥාණය හොයන පරීක්ෂණයකට ගිහිල්ලා, මේ බුද්ධත්වය සාක්ෂාත් කරන පරීක්ෂණයකට ගිහිල්ලා අර නින්දාව ඉදිරිපත් වෙලා ඒ නින්දාවේ ආනිසංශයක් විදිහට මොකද වුනේ, අන්න මට මේ විදිහට අවුරුදු 6ක් බොහෝ දුෂ්කර ක්‍රියා කරමින් වෙහෙසෙන්න සිද්ධ වුණා. ඒ විදිහට හොයාගන්න බොහෝ මහන්සි වෙන සිද්ධ වුණා කියලා ඔන්න අපි මේ අදාළ සිදුවීමත් අන්තිමට වෙනහර දක්වනවා. ඒතකොට බලන්න මේ සිදුවීම් දිහා බැලුවොත් අන්න කොහොම දේවල්ද සමහර විට මේ කුඩා දරුවෙක්ව නොතේරුම් කමට. තව සිදුවීම් තියෙනවා වැඩිපුර අවස්ථා, මේ කටේ ආනිසංස. ඒ වගේම අනිත් පැත්තෙන් මෙන්න මේ යම් කරපු දේවල්, කයින් කරපු දේවල්. එතකොට ඔන්න ඔය විදිහට ඔය දේවල් බුදු වෙලත් මගේ පිටිපස්සෙන් එලෝගෙන ඇවිල්ලා බුදු වෙලත් මට පලිසම් දුන්නා කියලා සඳහන් කරනවා. ඉතින් අපිට පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න පුළුවන්, බුදු වෙලත් මෙහෙම බුදුරජාණන් වහන්සේ පස්සෙත් මේ වගේ දේවල් එලෝගෙන ආවා නම් අපි ගැන කුමන කතාවද? අපි මේ කටයුතු කරනකොට ප්‍රතිචාර දක්වනකොට ඒ ප්‍රතිචාර පිළිබඳත් පොඩ්ඩක් හිතන්න කල්පනා කරන්න මේ වගේ දෙයක් හේතු වෙන්න පුළුවන්. ඔය විශේෂයෙන් ඔය කට කියන එක, කටේ බ්‍රේක් නැහැ කියන එක බොහොම අමාරු වැඩක්. මොකද හේතුව අන්න නොදැනුවත්ව වචන ගිහිල්ලත් ඉවරයි, වැඩි උත්සාහයකුත් නැහැ, නිකන් ඉබේම ගලාගෙන යනවා. ඉබේම ගලාගෙන ගිහිල්ලා අන්න දන්නෙත් නැහැ, සමහර විට අපිට පේන්නෙත් නැහැ, අර වගේ පසේ බුදු කෙනෙක් අඳුන ගන්නත් හැකියාවක් නැහැ. ඒ වගේ කෙනෙක්ට නොදැනීම මහ නිග්‍රහයක් කරලා අර විදිහේ වචනකින් දෙකකින් තුනකින් අන්න නිග්‍රහයක් කරලා. ඉතින් ඔය වගේ දේවල් හරීම දකින්න අමාරු, පාලනය කරන්න අමාරු දේවල්. ඉතින් වචන ප්‍රකාශ කරන කොටත්, ඒ වගේම කයෙන් ක්‍රියා කරන කොටත්, ඒ වගේම හිත තුළින් නොයෙකුත් අදහස් උදහස් ඇති කරගන්න කොටත් ඒ පිළිබඳ සංවේගවත් වෙන්න හොඳ ඉතිහාසයක් මෙතන බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වනවා. ඉතින් මේ කටේ බ්‍රේක් කියන එක සාමාන්‍යයෙන් මගෙත් කල්පනා කරලා බැලුවාම මටත් තියෙන ඔය කටේ බ්‍රේක් නැති ප්‍රශ්නය සමහර වෙලාවට. ඉතින් සමහර වෙලාවට මොනවා හරි කියලත් ඉවරයි, ගොඩක් දුරට ඒ කියන්නේ අර ද්වේෂයටත් වැඩිය නිකන් අර අමුතු විදිය නිකන් විහිළු කිරීමකුත් සමඟ සමහර විට ඉතින් ඔය වැටපයිනෝ ඉරපයිනෝ මේ මල පැන්නුම් ඉරි පැන්නුම් පහු කරගෙන යනවා. ඉතින් ඒ වගේ වෙලාවට පස්සේ හිතුනොත් කල්පනා කරොත් අන්න මේ විදිය වරදක් සිද්ධ වුණා කියලා. අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවනි ආ මෙහෙම වැරදි වචනයක් මා තුළින් ප්‍රකාශ වුණා කියන අඩුම ගාණි හිත තුළින් ඒ වරද දැකලා ඉදිරියේදී මම හික්මෙනවා කියලා යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අර විදිහේ සමාව ගත යුතු තරමට වරදක් වුණා කියලා හිතෙනවා නම් ඒ තැනැත්තා ගාවට ගිහිල්ලා හරි එහෙම නැත්නම් වෙන කෙනෙක් ගාවට ගිහිල්ලා හරි පොඩ්ඩක් කියන්න ප්‍රකාශ කරන්න පුළුවන්. මේ විදිහේ අතපසු වීමක් මගෙන් සිද්ධ වුණා. අනාගතයේ ඒක පිළිබඳ යම් කිසි හික්මීමක් ඇති කරගන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙම නැතෝ ඉතින් නොකා කතා නොකර ඉන්නත් බෑනේ, කයින් ක්‍රියා නොකර ඉන්නත් බෑනේ. ඒවා සාමාන්‍ය විදියට කටයුතු කරන්න සිද්ධ වෙනවා. නමුත් කරන ගමන් අපිට පුළුවන් ද ටික ටික මේක ටිකක් රිෆයින් කරගන්න, මේක ටිකක් නිවැරදි දිශාවට වැඩි වැඩියෙන් එල්ල කරගන්න පුළුවන් ද කියන උත්සාහයක් තමයි අපි නිතර නිතර දරන්න ඕනේ. දිය වගේ කර්ම ගෙනකොට දත් හිතන් බඩට ගිහිල්ලා තියෙනවා මගේ පොඩි කාලේ වැටිලා. අර කටමෑනිලා දතුත් බඩට ගිහිල්ලා තියෙනවා. සෑහෙන කල්පනා කරපු සෑහෙන පොඩි කාලේ තිබුණු ප්‍රශ්නයක් තමයි මේ දත්. දත් කට අරින්න බැරි ගන්නට දත්වල ප්‍රශ්න තියලා තියෙනවා. මාස ගණන් අවුරුදු ගණන් වේදනා දෙන දත්වල ප්‍රශ්න තියලා තියෙනවා. ඉතින් එහෙම දේවල් සමහර විට මේ බ්‍රේක් නැති කටක ප්‍රතිඵල වෙන්න පුළුවනි. ඉතින් කට කියන එක අමුතු විදිහට එක එක විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. ඇත්තරම හොඳ දිශාවට පාවිච්චි වෙන්නේ නැත්නම් ඉතින් කට තියෙන්න ඕනේ. ඒ වගේම කට නැත්තම් සමහර විට මැරිච්ච තැන්වල ගාසුත් පැලවිලා තියෙන්න පුළුවන්. දැන් මේ වටපිටාවේ ඉන්න කට්ටියත් එක්ක. එතකොට ඕකේ බැලන්ස් එකක් තමයි ඇත්තටම හොයාගන්න වෙන්නේ. ඒ බැලන්ස් එක එක තමයි අපිට ගමන් කරන්න වෙන්නේ. එතකොට අර විදිහේ හොඳ අදහසකින් ප්‍රසන්න මනසකින් මොන දේ කතා කරත් කෙනෙක්ට බැන්නත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රසන්න මනසකින් ඒ දේ කරනවා නම්. නමුත් අර විදිහේ පදුට්ට මනසකින් කරනකොට අන්න ප්‍රශ්න ගැටලු මතුවලා එනවා. අර විදිහේ විපාක අපිට ආකර්ෂණය වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඔය කියන කතාවත් එක්ක අපිට පුළුවනි දිනදා ජීවිතවල වැඩ කටයුතු කරනකොට මොන මොන විදිහටද මම කටයුතු කරන්නේ, මොන මොන විදිහටද මම ප්‍රතික්‍රියා දක්වන්නේ කියන පරීක්ෂණයේ අවධානය නැවත නැවත සිද්ධ කරන්න. ඒ අවධානය තුළින් සමහර විට දකින්න පුළුවන් මෙන්න මේ වගේ ආකර්ෂණයක් මා තුළ තියෙනවා. මේ විදිහේ දේවල් ආකර්ෂණය කර ගැනීමක් සමහර විට කටින් වෙන වැරදි වලට වැඩිය බරගතියක්, එහෙම නැත්නම් කයෙන් වෙන වැරදි වලට වැඩිය බරගතියක්, එහෙම නැත්නම් හිතෙන් වෙන වැරදි වලට වැඩිය බරගතියක් වගේ මගේ තුල තියෙනවා කියන මෙන්න මේ කර්මයේ නොයෙකුත් දිසානති අපිට අඳුන ගන්න පුළුවන්. අනේ අඳුන ගැනීමක් එක්ක ටික ටික තමුන් නිවැරදි දිශාවට යොමු වීමක්, නිවැරදි දිශාවට එල්ල කර ගැනීමක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ කර්ම ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ අමුතුම විදිහේ දේශනාවක් ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කළා කියනවා, මහණෙනි නව පුරාණ කර්ම ගැන උඹලට මං කියලා දෙනවා. නව පුරාණ කර්ම කතාවක් කියලා ඔන්න කියනවා. මහණෙනි මොනවද පුරාණ කර්ම? පුරාණ කර්ම තමයි මෙන්න මේ ඇස පුරාණ කර්මයක්. ප්‍රත්‍යයන් විසින් එක්තැන් කරන ලද දෙයක්, චේතනාවන් විසින් පිළියෙල කරන ලද දෙයක්, වේදනාවට වස්තුව වෙන දෙයක්. මේ ඇස පුරාණ කර්මයක් කියලා කියනවා. මේ කන පුරාණ කර්මයක්. ප්‍රත්‍යයන් විසින් එක්තැන් කරන ලද දෙයක්, චේතනාවෙන් පිළියෙල කරන ලද දෙයක්, වේදනාවට වස්තුව වෙන දෙයක්. මේ කන පුරාණ කර්මයක් කියලා ওই විදිහට ඔන ඉන්ද්‍රියන් ගැන කිය කියනවා. අන්තිමට කියනවා මේ ශරීරේ පුරාණ කර්මයක්. ප්‍රත්‍යයන් විසින් එක්තැන් කරන ලද දෙයක්, චේතනාවට චේතනාවෙන් පිළියෙල කරන ලද දෙයක්, වේදනාවට වස්තු වෙන දෙයක්. මේ කය පුරාණ කර්මයක්. මේ හිත පුරාණ කර්මයක්. ප්‍රත්‍යයන් විසින් එක්තැන් කරන ලද දෙයක්, චේතනාවෙන් පිළියෙල කරන ලද දෙයක්, වේදනාවට වස්තු වෙන දෙයක්, මේ හිත පුරාණ කර්මයක් කියලා ඔන්න විදිහට මේ ඉන්ද්‍රියන් හය ගැන තමයි කියන්නේ. එතකොට මේ යම් කිසි දෙයක් දැන හඳුනා ගන්න හැකියාවක් තියනවද? ඒ විදිහේ ශක්තියක් තියෙන ඉන්ද්‍රියන් තියනවද? ඒ සියල්ලම පුරාණ කර්මයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන්නේ. එතකොට අපි හිතනවා මේ ඉන්ද්‍රියන් වලින් මට හිතු හිතු දේවල් බලන්න පුළුවන්, දකින්න පුළුවන්, හිතල කල්පනා කරන්න පුළුවන් කියලා. නමුත් ඒ ශක්තියම පෙන්වන්නේ අන්න පුරාණ කර්මයක් විදිහට. ඔය හිතන්න කල්පනා කරන්න හරි කැමති කට්ටිය ඉන්නවනේ. අම්මෝ මොනව හරි ඔළුවට වැටුනොත් ඒක හිතලා කල්පනා කරලා ඒකෙන් මේ නැති යකෙක් හරි මොකෙක් හරි හදාගන්න පුදුම දක්ෂකමක් තියෙනවා. සෑහෙන දස්සකමක් තියෙනවා. සමහර විට මුකුත් වැටිලත් නැහැ. නිකං හිතලා කල්පනා කරලා අන්න ලොකු දක්ෂකමක් විදිහට තමයි මේක පේන්නේ. මේ හිතට නැగిලෙන හිතවිලි වලට, හැඟීම් වලට ප්‍රතික්‍රියා කිරීම හරි දක්ෂකමක් කියලා හිතනවා. නමුත් ඔන්න ප්‍රතික්‍රියා කිරීම පොඩ්ඩක් නවත්තල බැලුවනම් තේරෙනවා සමහර විට මම මේ විදිහේ නැඹුරුවක් මට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රියන් පුරාණ කර්මයක්. මේ විදිහට ප්‍රත්‍යයන් වලින් හැදිච්ච දෙයක්, වේදනාවට වස්තුව දෙන දෙයක්. අන්න ඒක නිසාම මට මේ විදිහේ නැතියක්, මේ විදිහේ දිසානතියක් ගැළපිලා එනවා කියලා. ඔන්න එතකොට පුරාණ කර්ම. ඊට පස්සේ කියනවා නව කර්ම ගැන. මහණෙනි මොනවද මේ නව කර්ම? අන්න කයින්, වචනෙන්, සිතින් යම් කිසි කර්මයක් කරනවද අන්න ඒ දේවල් තමයි නව කර්ම කියලා ප්‍රකාශ කරනවා. එතකොට අර විදිය පුරාණ කර්ම නිසා ඉන්ද්‍රියන් තුලින් යම් යම් දේවල් අරමුණු අදහස් මතුවලා එනවා. ඒවට ක්‍රියාත්මක වෙනකොට අන්න නව කර්ම රැස් වෙනවා. නව කර්ම එකතු වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට ඔන්න දෙවෙනි කාරණාව නව පුරාණ කර්මවල නව කර්ම තමයි මේ කියන්නේ. එතකොට අපි හිතමු අන්න ඉන්ද්‍රියන් තුලින් යම් කිසි දුක් වේදනාවක්, පීඩාවක් මගේ හිතට මතුවලා එනවා. ඉතින් කෙනෙක් කියපු වචනයක් කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් ඇත්තටම අර ඉන්ද්‍රියන් තුලින් අපි යම් කිසි විදියක ලං කරගත දෙයක්. ඒ වගේම තවත් විටෙක මේ හිතේ හැම වෙලේම නිකන් අඳුරු ස්වභාවයක් වගේ තියෙනවා. අර අඳුරු වලාකුලක් මේ දැනත්තගේ පිටිපස්සෙන් හැම වෙලේම අර ඉර ආවරණය කරගෙන එනවා වගේ. ඉතින් කේන්ද්‍රී ගගා තමයි මුළු දවසම ගෙවන්නේ. අර හිත තුලින් නැගිලා එන ස්වභාවයක් මේ කියන්නේ. ඒ වගේ කෙනෙක්ට අපි කොච්චර කතා කරත් අයියෝ පොඩ්ඩක් hina වෙලා ඉන්නකෝ කිව්වට හරියන්නේ නැහැ. ගන්නම බෑ. මම දන්නේ ගෑනු ළමයෙක් ඉඳියා ඒ වැඩ කරන කාලේ හැමදාම කතා කරොත් ටෙලිෆෝන් එකෙන් එහෙම මලා වගේ උදේ පාන්දර එහෙම දවසක කතා කරොත් එහෙම අම්බෝ නාම කියනකොටම ඉතින් මලා වගේ. ඉතින් මං අහනවා කවුරු හරි මැරිලාද කියලා. මැරිලාද කියලා අහුවාම ඔන්න ටිකක් පණ ගහලා එනවා. පොඩ්ඩක් නිකන් යන්න ආයාසෙන් වගේ යන්න පොඩ්ඩක් ප්‍රසන්න විදිහට කතා කරනවා. ඉතින් අර හිතේ තියෙන අඳුරු ස්වභාවය හිතේ අර ඉන්ද්‍රියන් තුලින් මතුවලා එන පුරාණ කර්ම වගේ තමයි. ඉතින් ඔය වගේ දේවල් හරිම අමුතුයි. ඉතින් මේ යම් කිසි ප්‍රතිපදාවක් තුලින් අපිට පුළුවනි මෙන්න මේ වෑන් ටිකක් දුරස් වෙන්න. එතකොට කර්ම නිරෝධය කියන කොටසත් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් මොකද්ද මේ නව පුරාණ කර්ම නිරෝධය? කොයි විදිහද මේක නැති කරන්නේ කියලා පෙන්눔 කිරීමක් සිද්ධ කරනවා. එතකොට ඒ සඳහා අපි ඉතින් කොහෙන් ගියත් ඉතින් සිහියටනේ ඇවිල්ලා නතර වෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පෙන්වන්නේ. ඉතින් අපි හිතමු ඒක සිහිය තුලින් නිරූපණය කරගන්න පුළුවන් වෙයිද කියලා අපිට. එතකොට ඒ විදිහේ නිරූපණයක් අපි ලං කරගත්තොත් ඒක බොහොම පහසුයි. දැන් ඊයේ සතිපාසලත් තුන පොඩි ළමයින්ට අපේ දවසේ ටොපික් එක තමයි මොකද්ද? ග්ලෑඩ් ගේම් එක. පොලියාන පොතකුත් පෙන්නලා මං කිව්වා අන්න ග්ලෑඩ් ගේම් එක පිළිබඳ කතාවක් කිව්වා. එතකොට පොලියානාගේ කන්සෙප්ට් එක මොකද්ද? පොලියානාගේ ෆිලොසොෆි එක මොකද්ද? අන්න මොනවා වුණත් මොන දේ සිද්ධ වුණත් අන්න සතුටු වෙන්න කාරණාවක් හොයාගන්න. මොන අඳුරු දේ අපේ ජීවිතවලට ගැළපීලා ආවත් ඒ දේ පිළිබඳ සතුටු වෙන්න කාරණාවක්. අර විදියට දුප්පත් කෙල්ලෙක්, අර විදියට අම්මා නැති වෙලා තාත්තා පූජකෙක් අන්න බලාපොරොත්තුෙන් ඉන්නව මොනවා හරි තෑග්ගක් ලැබෙයි කියලා, බෝනික්කෙක් ලැබෙයි කියලා. නමුත් අන්තිමට එන්නේ කිහිලිකරු දෙකක්. තෑගි පෙට්ටිය එන්නේ කිහිලිකරු දෙකක්. එතකොට බොහොම දුකින් කනගාටුවෙන් ඉන්න මේ දරුවගෙන් තාත්තා අහනවා, හරි කොහොමද දැන් මේ වගේ වෙලාවක ග්ලෑඩ් ගේම් එකක් ප්ලේ කරන්නේ, මේ වගේ වෙලාවක කොහොමද අපි සතුටු ක්‍රීඩාවක් කරන්නේ කියලා අන්න ප්‍රශ්නයක් අහනවා. ඉතින් මුලින් තේරෙන්නේ නැහැ අර වෙහෙස නිසා, පීඩාව නිසා. ටිකක් ටිකක් කල්පනා කරනකොට පැය කීපයක් ගත වෙනකොට අන්න මේ දරුවා කියනවා, මේ කිහිලිකරු දෙක අපිට ඕනේ නැහෙනි, ඒ ඕන නැති එක ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. කිහිලිකරු දෙකක් ඕනයි කියන්නේ මොකද්ද? එහෙනම් කකුලේ යම් කිසි ආබාධයක් වෙහෙසක් තියෙනවා. අන්න ඒක නිසා අපිට සතුටු ක්‍රීඩාවක්, සතුටු හිතක් ඇති කරගන්න ඒක හේතු වෙන්න පුළුවන් කියලා අන්න මේ කොඩා දරුවා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තමයි ඊයේ අපි එකතු වෙලා ඉඳි ළමයින්ගෙන තියමසුවේ, හරි ග්ලෑඩ් ගේම් එකක් ප්ලේ කරන්නේ කොහොමද? මේ විදියට විභාගයකට ලකුණු අඩු වුණාම දුක හිතෙනවා නම් ඒ වගේ වෙලාවට ග්ලෑඩ් ගේම් එකක් ප්ලේ කරන්නේ කොහොමද? මේ විදියට අම්මා තාත්තා බැන්නාම ග්ලෑඩ් ගේම් එකක් ප්ලේ කරන්නේ කොහොමද කියලා විමසා සිටියා. එතකොට ඒ අවස්ථාවේ කියනවා අන්න පොඩි කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා, අම්මා තාත්තා බැන්නාම අපිට පුළුවන්නේ ගැහුවේ නෑ කියලා සතුටු වෙන්න. අන්න අර සුණාපරන්ත කතාව තමයි තියෙන්නේ. බැන්න වෙලාවට ග්ලෑඩ් ගේම් එකක් ප්ලේ කරන්න බැන්නට ගැහුවේ නෑනේ කියලා සතුටු වෙනවා. ඔන්න ඔය වගේ අවස්ථාවක් සඳහන් වෙනවා ඉතිහාසයේ. මොකද්ද අර මම හිතන්නේ විපස්සී බුදුහාමුදුරන්ගේද කොහෙද, අන්න ඔය අනාථපිණ්ඩික සිටුතුමා වගේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේට ලොකු ආරාමයක් හදනවා. ජේතවනාරාමය වගේ බොහොම වියල් පැහැදම් කළා. මේ විදියට රත්තරන් අතුරලා ගත්තා කියලානේ අපි අහලා තියෙන්නේ ජේතවනාරාමය. අන්න ඒ පවනට වියල් පැහැදම් කළා. අන්න ආරාමයක් හදනවා. මොකෙක් හරි පෙරේතෙක් ඇවිල්ලා ආරක ගිනි තියනවා. අර මහා විහාරේ ගිනි තියනවා. මේ බුදුන්ට හදපු විහාරේ ගිනි තියනවා. දැන් මේ අවස්ථාවට මේ කලබල සිදුවීමට මෙන්න මේ ප්‍රධාන දායකයා, ඒ ප්‍රධානියා දුවගෙන එනවා. එතකොට මේ තැනත්තා මේක දිහා බලාගෙන ටිකක් වෙලා ඉන්නකොට මේ තැනත්තා අන්න විටේක hina වෙනවා. විටේක කඳුළු සලනවා. ඉතින් ඇයි අහනෝ ඒ කඳුළු සලන්නේ? නෑ ඉතින් බුදුරජාණන් වහන්සේට හදපු ආරන්නේනේ, බුදුරජාණන් වහන්සේට හදපු විහාරේනේ. එතකොට hina වෙන්නේ මට දැන් තවත් එකක් හදන්න පුළුවන්නේ. ගිනි තිබ්බ එකේ වැඩේ ඌ බලාගනි. නමුත් මට තව එකක් හදලා පූජා කරන්න පුළුවන් කියලා මොකද කරන්නේ? අලුතෙන්ම අර වගේම මහා විහාරයක් කළා. අරටත් වැඩිය හොඳට විහාරයක් කළා. අන නැවතත් බුදුන්ට පූජා කරනවා. අන ග්ලෑඩ් ගේම් එක. අපි නම් ඉතින් පොලිසිය යන්න, කවුද මේ වගේ අවලම් වැඩක් කරේ කියලා ඔන්න ඉතින් හොයාගෙන යන්න, නීතිය ක්‍රියාත්මක කරන්න යද්දී අර තැනත්තා හිතේ සතුටක් ඇති කරගන්නවා. මොකද අන්න මට තව විහාරයක් හදන්න පුළුවන් කියලා අන්න ප්‍රකාශයක් සඳහන් වෙනවා. ඉතින් කොහොම කොහොම හරි ওই විදියට පොඩ්ඩක් කතා බහ කරගෙන යනකොට පොඩ්ඩක් වැඩේ කොට උඩ යන සිදුවීමකුත් උනා. පොඩි කෙනෙක් ඉන්න ආච්චි මලා. ආච්චි මලා හිතට දුකයි ඒ වගේම සතුටුයි. ඇයි ඒ කියලා ඔන්න කියනවා, ආච්චි මැරුණ එකට හිතට දුකක් තියෙනවා. නමුත් ආච්චි එයා තවදුරටත් දුක් විඳින්නේ නැහෙනේ කියලා හිතට සතුටක් නගා ගන්න පුළුවන් කියලා කියනවා. සමහර විට යම් කිසි රෝගාබාධයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳලා නැති වුණා වෙන්නේ නැති. ඉතින් ඒක නිසා කියනවා අන්න මේ විදිහේ හිතට සතුටක් නගා ගන්න පුළුවන් කියලා. ඉතින් කොහොම කොහොම හරි ඉතින් ඒක පොඩ්ඩක් රවුම් කරන්නත් ඒක මම ඉව්වා. ඉතින් තව විදිහකට අපිට හිතන්න පුළුවන්නේ අර දැන් ආච්චි සීයා ඉන්න කාලේ ඒගොල්ලෝ එක්ක අපි මේ විදිහේ හොඳ මතක තියෙනවා. ඒ වගේ වයසක කට්ටිය ගාව අමුතු විදිහේ ප්‍රඥාවක් තියෙනවා. ඒගොල්ලෝ එක ගැවසෙනකොට මේ කුඩා දරුවෝ ඒ දේවල් ඉගෙන ගන්නවා. අන්න ඒ විදිහට හොඳ මතක තියෙන, හොඳ සිදුවීම් තියෙනවා, ඒ විදිහට කල්ගතර කරපු අවස්ථා තියෙනවා කියලා අපිට සතුටක් හිතක් ඇති කරගන්න පුළුවන්. තව විදිහකට සතුටක් ඇති කරගන්න පුළුවන්නේ කියලා මතක් කරා. ආච්චි දැන නැති වෙලා ගියපු එක ගැන කනගාටුයි. නමුත් අර විදිහ අතීතයේ අපි මේ විදිහට හොඳ සුදුසු අවස්ථා මේ ජීවිතේ මතක අපි ඇති කරගෙන තියෙනවා. මම දන්නේ මගේ ජීවිතේ නම් එහෙම මතක සෑහෙන තියෙනවා. අපේ ගෙදර මොකෙක්වත් නැතිකොට ඉතින් මං ගොඩක් වෙලාවට ගිහිල්ලා නතර වෙන්නේ ඔය ආච්චි සීයා ඉන්න දිහා තමයි. ඉතින් එහෙ ඉන්නකොට ඉතින් අර මහලකු දේවලුත් නෙමෙයි, ඔය වත්තේ පිටියේ ඒවා මේවා වැඩ කරන ගමන් නොයෙකුත් පොඩි පොඩි දේවල් කරන ගමන් අර දෙදෙනා එක්ක ගත කරපු අතීත බොහෝ මතක තියෙනවා. ඒ මතක තුලින් අර මගේ ජීවිතේට අමුතු විදිහේ පහසුවක්, විවේකයක්, ඒ විදිහේ ආදර්ශයක් මතුවෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ මතක ගැන කල්පනා කරනකොට ඒගොල්ලෝ අර විදිහට දුරස් වෙලා ගිහිල්ලා බොහෝ කාලයක් වුණත් අන්න හිතට යම් කිසි ග්ලෑඩ් ගේම් එකක් ඇති කරගන්න පුළුවන්. අර විදිහම් කිසි සතුටක් ඇති කරගන්න පුළුවන්. මේ කට්ටිය දුරස් වෙලා ගියාට මොකද මේ කට්ටිය සමග හොඳ සුන්දර මතක අපිට තියෙනවා. මේ මතක අපි අරගෙන යන්න පුළුවන් ශක්තියක් අපේ හිත තුළ තියෙනවා. ඉතින් මලාට පස්සේ අර කුණු කන්දල් ටික මේ අකා ඉන්නකම් මෙහෙම මෙහෙමයි කරේ කියලා කුණු කන්දල් ටික මතක් කරගන්න වෙනුවට, ඒව මතක් කරගෙන ද්වේෂ කරන වෙනුවට අන්න අර සුන්දර මතක ටිකක් තියාගත්තොත් ඒක බොහොම වටිනවා. කොහෙන් ගියත්, කොහෙන් පිට වෙලා ගියත්, මොන කෙන ආශ්‍රය කරත් උත්සාහ කරන්න හැම වෙලේම නිකන් අර නිකන් කුණු කන්දල් ටිකම ඇයි මතක තියාගන්නේ? ඇයි ඒ විදිහට අඳුරු මතක ටිකම අපේ හිතේ ක්‍රැච් කරගන්නේ? සමහර විට දහස් ගණනක් හොඳ මතක තියෙන්න පුළුවන්. ඒ සියල්ල අමතක කරලා අන්න බෙට්ටකම තමයි වහන්නේ. මල් වතු ගණන් පහු කරගෙන ගිහිල්ලා බෙට්ටකම වහනවා. ඒ බෙට්ට ගැනම කතා කරනවා, ඒ ගන්ධස්සාර ගැනම කතා කරනවා. නමුත් අර විදිහට මල් වත්තක් දෙකක් පහු කරගෙන ගිහිල්ලා තමයි මේක හොයාගෙන තියෙන්නේ. එතකොට අපි හිතමු රැකියා ස්ථානෙකින් මික්මිලා යනවනම් ඒ මිනිස්සු ඔක්කොටම බැනලා බැනලා අර තුන ඇරියස් ටික ඔක්කොම අතහැරලා ඇයි එහෙම පිට වෙලා යන්නේ? බයිනවා නම් ඉන්න කාලේ බයින තියෝනනේ, යනකොට මොකද බැනලා යන්නේ? යන තැනකින් ආපහු එන්න පුළුවන් විදිහට යන එක වටිනවනේ. අර මිනිස්සුන්ට නැවතත් මුහුණ දෙන්න පුළුවන් විදිහට යන එක වටිනවනේ. අර කුණු කන්දල් ටික අමතක කළා, හොඳ ටික මතක් කළා යන එක වටිනවනේ. ඇයි එහෙම අපිට කරන්න බැරි? අපේ හිත නැවත නැවත අර විදිහට ජරාවටම අදින ස්වභාවයක්, ජරාවම බාර ගන්න ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. ඒවා තමයි මතුවෙලා එන්නේ. අන්න අර නව පුරාණ කර්ම කතාව තමයි ඔතෙන්දී. එහෙම නැතුව අපි බැලුවොත්, තර විදිහ ප්‍රසන්න සිතකින් බැලුවොත් අපිට දවස පුරාවට බොහෝ වටිනා කරුණු ගොඩාක් තියෙනවා. ඇයි අපේ ක්‍රියාකාරකම තමයි අන්න මේ දවස ගෙව්වහම කරුණු 10ක් මතක් කරන්න නින්දට යන්න කලින් කරුණු 10ක් මේ හොඳ දේවල් සතුටු වෙන්න පුළුවන් කරුණු 10ක් මතක් කරන්න නින්දට යන්න කලින්. අද දවස තුල මහා දේවල් නෙමෙයි මට කාර් එකක් තියෙනවා, මෙන්න මෙච්චර ලක්ෂ ගානක මුදලක් හම්බුණා, ඒ වගේ දේවල් නෙමෙයි වෙනුවට මේ කුරුල්ලෙක් ගෙන දෙයක් ලැබුණු රසවත් චොකලට් පෙත්තක්, කෙනෙක්ට කරපු පොඩි උදව්වක්, අන්න ඒ වගේ සුළු දෙයක් මතක් කරගන්න පුළුවන්ද? මල් සුවඳක් මට දැනුණා කොහෙන් හරි යනකොට, බොහොම ප්‍රසන්න විදිහට ඒ මල් සුවඳ දැනුණා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කෘමියේගේ නාදයක් බොහොම අලංකාර විදිහට මට තප්පර කිහිපයක් පුරාවට ඇහුණා. කෙනෙක් මාත් එක්ක බොහොම ප්‍රසන්න ආකාරයෙන් හිනා වුණා. ඒ හිනාව මට හිතට සහනයක්, පහසුවක් ලං කළ දුන්නා. අන්න ඒ වගේ පොඩි පොඩි කරුණු එහෙම ඒවා ගැන අවධානයක් යොමු කරන්න ගත්තොත් දවස පුරාවට සිය ගණනක් තියෙනවා වෙන්න පුළුවන්. සමහර විට තමුන්ගේ කුඩා දරුවෙක්ගේ හිනහාවක් වෙන්න පුළුවන්. ඒ වගේ සුළු දෙයක් වෙන්න පුළුවන්. සැමියා භාර්යාව කියපු යම්කිසි හිත් බඳින වචනයක් වෙන්න පුළුවන්. අන්න වගේ සුළු දෙයකින් අන්න දවසම ආලෝකමත් කරගන්න පුළුවනි. අර විදිහට කරුණු 10ක් නෙමෙයි 20ක් 30ක් වුණත් හොයාගන්න පුළුවනි. නමුත් අපි කැමති නෑ ඒ විදිහේ ග්ලෑඩ් ගේම් එකකට. අපි කැමති ඕකේ අනිත් පැත්තේ ගේම් එකකට නම් හරි කැමති. ඒක තමයි ස්වභාවික ගමන. සංසාර ගමන කියන්නේ ඉතින් ඔය ඔය ගමන තමයි. නමුත් අර විදිහට ග්ලෑඩ් ගේම් එකක් ප්ලේ කරොත් ආවිට පුළුවනි මේ කොච්චර අඳුරු වලාවක් මතුවලා ආවත් අනේ ඒක තුලින් මට පුළුවනිද මේ විදිහේ පහසුවක් හදාගන්න කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි ඇවිදිනවා කියමුකෝ, වාඩි වෙලා ඉන්නවා කියමුකෝ, ඕකෙදිත් ඇත්තටම ග්ලෑඩ් ගේම් එකක් තමයි ප්ලේ කරන්නේ. කැමති නෑ ඉතින් ඒක වෙනම කතාවක්. ඔය ප්‍රශ්න ඇහුවාම කොහොමවත්ම කැමති නෑ කියලා හිතෙනවා. නමුත් ඇත්තටම ග්ලෑඩ් ගේම් එක මොකද්ද? ග්ලෑඩ් ගේම් එක අන්න මම ඇවිදිනවා කියලා සතුටු වෙන්න පුළුවන්. මට විවේකයෙන් ටිකක් ඇවිදින්න ලැබිලා තියෙනවා මෙච්චර මේ අපහසු කාලෙක. මෙච්චර මේ මිනිස්සු එහෙම වලිග ගිනි තියාගෙන දඟලන කාලෙක මට විවේකයෙන් ඇවිදින්න ලැබිලා තියෙනවා. අන්න ඒක පිළිබඳ සතුටක් මට ඇති කරගන්න පුළුවන්. මට මේ විදිහට විවේකයෙන් වාඩි වෙලා ඉන්න ලැබිලා තියෙනවා. මේ හුස්ම මගේ තාම වැඩෙනවා. හුස්ම ඉර වෙන ගානට කොවිඩ් හැදිලා නැහැ. මෙච්චර මේ ලෝකේ මිනිස්සු මේ කොවිඩ් ගැන හිත හිත දුක් විඳිද්දි, හැදිලත් නෙමෙයි හිත හිත දුක් විඳින්දි. ඒ කියන්නේ මොකක්ද? අන්න අර පුරාණ කර්ම තමයි. මේ රෝගයක් කොහෙද දිහාවක ගෙවල් ඇතුළට වැදිලා බය වෙලා, හුස්ම ගන්නත් බය වෙලා, ළඟින් කවුරු හරි ගියත් හුස්ම ඉර වෙන ගානට ඇවිල්ලා අන්න මාස ගණන් අවුරුදු ගණන් දුක් විඳිනවා. අන්න පුරාණ කර්ම. ඒ විදිහේ වෙහෙසක් නැවත නැවත ගැලපිලා එනවා. ජොලියේ ඉන්න මිනිහට හැදුනත් ගානක් නැහැ. හැදුනත් ඒක පිළිබඳ වැඩි වෙහෙසක් නැහැ. මටත් ලොකු විශ්වාසයක් තියෙනවා මේ ඇවිල්ලා යන කට්ටිය හැටියට නිකන් හැදිලා හොඳ වුණා වගේ කියලා. හැදිලා අසනීප නොවීම හොඳ වුණා. ඒකත් ලොකු ග්ලෑඩ් ගේම් එකකට හේතු කාරණාවක් කරගන්න පුළුවන්. කොවිඩ් හැදිලා අසනීප නොවීම හොඳ වුණු එක කොච්චර දෙයක්ද? අනේ ඒ විදිහේ දෙයක් සතුටක් ඇති කරගන්න. අපි කියමු හැදුනයි කියලා. දැන් නම් කටහඬින්ම කිව්ව හැකි හැදිලා කියලා. නමුත් හැදුනයි කිව්වත් අන්න පොඩ්ඩක් මේ වර්තමානයේ පිළිබඳ අවධානයක් ඇති කරගෙන මේ ලැබිලා තියෙන දේ පිළිබඳ පොඩ්ඩක් සිහියක් පිහිටවගෙන ඒ පිළිබඳ අවධානයකින් ඒ ලෙඩෙත් එක්ක පොඩ්ඩක් ඉන්න උත්සාහයක් ගන්න පුළුවන්. එහෙම කෙනෙක්ට අන්න නොදැනීම මේ කය තුළින්ම සුව සේවාවක් ගැලපිලා එනවා. ඊට වැඩි එහා ගියපු හීලින් පව එකක් නෑ. මේ කයට අවධානය දීලා කය සිත දෙක පිළිබඳ වර්තමාන හැඟීමකින් ඒක නිරීක්ෂණයකින් කල්ගත කරන්න පුළුවන් නම් එතනින් එහාට ගියපු හීලින් පව එකක් නෑ. ඒ විදිහට කල්ගත කරන්න පුළුවන්. එතකොට ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට බලන්නේ අන්න මේ පිළිබඳ යම් කිසි සතුට ක්‍රීඩාවක්, ග්ලෑඩ් ගේම් එකක්. වාඩි වෙලා ඉන්නවනම් වාඩි වෙලා ඉන්නකොට නොයෙකුත් දේවල් එනවා යනවා. ඒ දේවල් පිළිබඳ වෙහෙස අරගෙන අයියෝ අරකාව මේක ගියා කියලා හඳා වැළපෙන වෙනුවට බැරිද ඒක බාරගෙන ඉන්න? දැන් අපි හිතමු ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට ওই දෙකටම ඕකේ එනවා. නමුත් අපි හිතමු දැන් වාඩි වෙලා ඉන්න අවස්ථාවක් අරගෙන එතකොට පහසුයි. දැන් අර නව පුරාණ කර්ම කතාවත් එක තමයි මේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන නව කර්ම තමයි මේ කයින් වචනෙන් සිතෙන් යම් කිසි දෙයක් කරනවද ඒවා නව කර්ම. එතකොට අපි වාඩි වෙලා ඉන්න වෙලාවක් ගත්තොත් දැන් අපි වාඩි වෙලා ඉන්න ඉරියව්ව පිළිබඳ ග්ලෑඩ් නම් ඒ පිළිබඳ සතුටු නම් අපිට මේ ඉරියව්ව වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කයින් වෙනස්කම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම වචනෙන් ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් නැහැ මේ ඉරියව්ව පිළිබඳ අපි ග්ලෑඩ් නම්. එතකොට කයින් වචනයෙන් නව කර්ම රැස්වීමක් නොවන තත්වයක් අපිට ඇති කරගන්න පුළුවන්. ඇස්තරලා බලන්න, වටපිට හැරෙන්න, දඟලන්න, වචන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඕක හැබැයි හරි අමාරුයි. නමුත් කමක් නැහැ, අපි කියමු විනාඩි කිහිපයකට හරි මේ විදිහේ නතුවක් ඇති කරගත්තොත්, ඒ විදිහේ නතියක් ඇති කරගත්තොත් අන්න අපිට පුළුවනි දකින්න දැන් ඔන්න කයෙන් වචනෙන් ක්‍රියාකාරකම් නැවතිලා තියෙන. දැන් උස්ම වගේ දේවල් වැටෙනවා. ඒවා ගොඩක් වෙලාවල අනිච්චානුක ක්‍රියාවිධියට යන දේවල්. ඔන්නම් ඉච්ඡානුක කරලා අරගන්නත් පුළුවන්. උස්ම වැටෙනවා, අර විදිහේ හද ගැස්මක් දැනෙනවා. ඉතින් අලුතෙන් ඕකට බහැපු කෙනෙක්ට අනිවාර්යෙන් ඔන්න හුස්ම ආයාස වෙන්න පටන් ගන්නවා. නැවතත් කයින් මොනවා හරි කරනවා කියන ස්වභාවයක් එනවා. හද ගැස්ම වෙලාවට පාලනය කරන්න බෑ. ඒක නිසා ඉතින් ඒක එච්චරම ගැටලුවක් වෙන්නේ නැහැ. අර විදිහට හුස්ම ඔන්න ආයාස කරන්න පටන් ගන්නවා. නමුත් නැවත නැවත කරනකොට පුරුදු වෙනකොට තේරෙනවා මේක මේ ඉබේ වැටෙන හුස්මක්. සීතල කල්පනා කරලා හුස්ම ගන්න ඕන නම් ওই කලබලයක් වෙච්ච වෙලාවක මැරිලා මෙලහට. එතකොට එන්නේ ඉබේ වැටෙන ස්වභාවයට ඉඩ දීලා ටික කාලෙකින් ඔහේ බලාගෙන ඉන්න ස්වභාවයක් අඳුනා ගන්න පුළුවන්. ඊළඟට දැන් කයෙන් වචනෙන් ක්‍රියාවල් සම්පූර්ණ නැත. ඊළඟට සිහිය පිහිටවනවා කියන හිත තුළින් යම්කිසි ක්‍රියාකාරකමක් තියෙනවා. හිත තුළින් තාමත් නිකන් අර කර්ම රැස් වෙනවා වගේ යම්කිසි නව කර්ම රැස් වෙනවා වගේ ක්‍රියාකාරකමක් තියෙනවා. එතකොට අපි හිතමු අනේ සිහිය පිහිටවන්න අවශ්‍යතාවයක් හිත තුළ තියෙනවා. නමුත් ඔය කමටහන් වාර්තා අහගෙන ඉන්න කෙනෙක්ට තේරෙනවා ඇති ටිකක් වෙලා යනකොට ටිකක් මේක හුරු කරනකොට අන්න ඒ යොමුවත් අයින් කරන්න කියලා උපදෙස් ලැබෙනවා. අද වුණත් අහගෙන ඉඳියොත් එහෙම අවස්ථා දෙක තුනක් කෙනෙක්ට දකින්න පුළුවන්. අන්න මොකද්ද හිත තුළිනුත් ඒ කරන එළඹීම ඒ යොමුව අපි පොඩ්ඩක් අතපස්සට අරගෙන ඒක පොඩ්ඩක් නොකරින උත්සාහයක් ගන්නවා. එතකොට අන නොයෙකුත් දේවල් එනවා යනවා. එන්නෝ යන්නෝ කියන ස්වභාවයකින් බලාගෙන ඉඳීමක් කරනවා. ඒ බලාගෙන ඉඳීමත් අපි මෙහෙයවලා කරනවට වැඩිය අන්න අපේ අවධානයට එක එක දේවල් හසු වෙනවා. සිතවිලි හසු වෙනවා, සද්ද හසු වෙනවා, හුස්ම හසු වෙනවා, වෙන වෙන දේවල් හසු වෙනවා, චිත්‍ර රූප හසු වෙනවා. ওই විදිහේ ගලණයක් තියෙනවා. එතකොට අන්න කය තුලින් වචනය තුලින් නව කර්ම රැස්වීම නැවතුණා. ඊළඟට හිත තුලිනුත් නව කර්මයක් රැස් වෙනවා. එක නවත්ත ගන්න අපිට පුළුවන්ද කියන හික්මීමක් ওই ප්‍රතිපදාව තුල යම් කිසි කාලෙකදී ගැළපිලා එනවා. එහෙම ගැළපිලා ආවට පස්සේ අන්න මොකද වෙන්නේ? යම් කිසි ගලණයක් තියෙනවා. ගලණෙත් එක්ක ඉන්න විතරයි තියෙන්නේ. මුකුත් නොකර ඉන්න විතරයි තියෙන්නේ. මුකුත් නොකර ඉන්න තාක්කල් නව පුරාණ කර්ම පිළිබඳ ගෙවීමක් මිසක් රැස්වීමක් වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕකට වෙන නමක් වෙන තැනක කියනවා මොකද්ද? නොකලු නොසුදු කර්ම. කලුත් නැති සුදුත් නැති කර්ම ජාතියක් තමයි ඕක කියලා සඳහන් කරනවා. ඉතින් ඕකෙන් තමයි මෙන්න මේ නව පුරාණ කර්ම ගෙවලා දාන්න පුළුවන් අවස්ථාව. ඒතර ඔහොම ඉන්නකොට හිතට නොයෙකුත් දේවල් මතුවලා එනවා. විටක වෙහෙසක් මතුවලා එනවා. විටක විවේකයක් මතුවලා එනවා. අන්න අර පුරාණ කර්ම වලින් මේ ඉන්ද්‍රියන් තුලින් නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙනවා. මේ විදියට ප්‍රතිපදාවක් පුරණ කෙනාට නන්නා ආඳුනන පුද්ගලයෝ ඇවිල්ලා සමහර විට බැනලා යනවා. වෙහෙස හිතේ ඇති කළා යනවා. මේ අහක යන සිදුවීම් ඇවිල්ලා ඇඟේ ගැටෙනවා. වටපිටාවේ යන ඒවා පැටලිලා එනවා. ඉතින් ওই වගේ අවස්ථාවත් මෙතනට දකින්න පුළුවන්. අන්න පුරාණ කර්ම මේකට ප්‍රතික්‍රියා කරොත් අන්න නව කර්ම, ප්‍රතික්‍රියා නොකර ඉඳියොත් අන්න පුරාණ කර්ම. එපමණකින් කල් ගෙවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අර විදිහට හිත තුලින් මොනවා හරි ප්‍රතික්‍රියාවක් කරන්න නම් බොහෝ විට අපි කැමති. මේක හරියන්නේ නැහැ. අපමීට වැඩි මොනවා හරි කෙරුවාවක් පටන් ගන්න. මොනවා හරි මේ කරනවා කියන දෙයක් පටන් ගන්න. මේක මහ කම්මැලි. මේක මහ එපා කරපු දෙයක්. මේක නිකම් බොඳ වෙලා යනවා. අන්න ප්‍රමාදයට වැටෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් විදිහට උඹලාට හිත කැමැති යම් කිසි අනුග්‍රහයක් පිණිස යම් යම් දේවල් කියලා තියනවාද මගේ කෘත්‍ය ඉවරයි. මගේ වැඩ ඉවරයි. මම ඒක කියලා තියෙනවා. මම ඒක උපරිමින් කළා තියෙනවා. දැන් උඹලගේ තමයි වැඩේ තියෙන්නේ. උඹලා තමයි මේ විදිහ හික්මීමක් ඇති කරගන්න වෙන්නේ. ප්‍රමාද වෙලා පසුතැවීමට නොවැටෙව් කියලා ප්‍රකාශ කරනවා. අර විදිහට මොනවා හරි කෙරුවාවක් හොයාගෙන ගියොත් අන්න ප්‍රමාදේ තමයි අවස්ථාවේදී. ඉතින් ඔක තේරෙන්නේ නැහැ මේක නොකරපු කෙනෙක්ට. නමුත් කරපු කෙනෙක්ට තේරෙනවා අන්න මුකුත් නොකර ඉන්න පුළුවන්ද. මුකුත් නොකර ඉන්නවයි කියන එක ලේසි නෑ. මොනවා හරි කරන්න උත්සාහයක් අවශ්‍යතාවයක් නැවත නැවත මතුවෙලා එනවා. දැන් එදා පහුගිය දවසක අවුරුදු 16-17 වගේ ළමෙක් කියනවා, මම මේ විදියට අතීතේ ඉස්සර මෙන්න මේ ආකාරයෙන් මම යම්කිසි මානසික වෙහෙසක් ඇවිල්ලා දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා බෙහෙත් අරගත්තා. එතකොට ඒ බෙහෙත් අරගත්තා, දැන් කාලයක් වෙනවා, දැන් මම බෙහෙත් ගන්නෙත් නැහැ, දැන් මම මේ සිහිය පුරුදු කරනවා. හැබැයි මගේ යාළුවා මට කියනවා, අයියෝ පිස්සු දානේ ඔය සිහිය පුරුදු කරන්නේ කියලා. එතකොට ඒක පිළිබඳ මට ලොකු වෙහෙසක් ඇති වෙනවා. අර පිස්සුද කියන කතාවට මොකද හේතුව? අන්න අර පරණ කොස්සක් කොතන තියෙනවා. එතකොට අර සයිකොලොජිකල් වූන්ඩ් එකක් වගේ එකක් තියෙනවා. පිස්සුද කියලා කිව්වහම තද වෙනවා. මමත් දන්න කෙනෙක් ඉන්දියාවේ දවස්වල, එයාටත් මොන හරි පිස්සු දප්පා කියලා නේ අපි කතාවට කියාගෙන යනවානේ. ඒකට පුදුම තදවීමක් තද වෙනවා. ඒ කියන්නේ ඉස්සර අතීත මතකයක්. ඊට පස්සේ අපි හිතමු යම් කිසි දියක අපි කියන්නේ අනාචාරය හැසිරීම පිළිබඳ වගේ දෙයක්. එහෙම නැත්නම් යම් කිසි වැරදි කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා වගේ දෙයක් පිළිබඳ කවුරු හරි චෝදනා ලැබපු කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට ඒ විදිහේ දෙයක් කනගාවින් යනකොට තද වෙනවා, පුදුම තදවීමක්. අන්න ඒ වගේ අපි එක එක්කෙනාට යම් යම් විදියක සයිකොලොජිකල් වූන්ස් වගේවා තියෙනවා. අර අතීත සිදුවීම් අල්ලගෙන අපි නන්නාඳුනන විදිහට මේවට ප්‍රතික්‍රියා කරනවා. තේරෙන්නෙත් නෑ ඇයි මේ ප්‍රතික්‍රියා කරේ කියලා. නමුත් අන්න එහෙම දෙයක් තියෙනවා. තව කෙනෙක් සිදුවීමක් සඳහන් වෙනවා. මොකද්ද? එයා පොඩි කාලේ කුඩා දරුවෙක් විදිහට ඉඳද්දී අවුරුදු 14-15 වගේ අන්න යම්කිසි විදියක පිරිමි කෙනෙක් විසින්ම තව පිරිමි දරුවෙක්ට යම්කිසි අතවරයකට වගේ ලක් වෙන්න ඇවිල්ලා තියෙන අතවරයක් වෙලස් නෙමෙයි. නමුත් ඒ අවස්ථාවේදී අර ඇතිවෙච්ච වෙහෙස දැනට වුණත් අන්න තනියෙන් පිරිමි කෙනෙක් කතා බහකට හවුනොත් මේ යම්කිසි දියක සැක සංකාවක් මුහුණ අඳුරු වීමක් බවට පත් වෙන. අර මනුස්සයාගේ එහෙම අදහසක් නැතත් මේ කොහෙන්වත් යන එකක් අන්න ගැළපිලා එනවා. මොකද හේතුව? අන්න අර පරණ තුවාලේ තියෙනවා කියලා පේන්නේ නැහැ. නමුත් මෙන්න මේ ප්‍රතික්‍රියාව එහා සම්බන්ධයි. ඔන විදිහේ අමුතු වටපිටාවක් අපිට දකින්න පුළුවන්. එතකොට දෙමාපියෝ හිතනවා මම මේ දරුවන්ට යහපත සලසනවා කියලා. දෙමාපියෝ හිතනවා මම මේ බලෙන් හරි මේ දේ කරනවා කියලා. නමුත් ඔය දරුවන්ට කරන්න තියෙන හොඳම දේ තමයි, දෙන්න තියෙන ලොකුම දායාදේ තමයි උන්ට නිකන් ඉන්න දෙන්න පාඩුවේ. උන් කැමති දෙයක් කරගෙන ඉන්න දෙන්න. අම්මලා තාත්තලාට කරන්න බැරි වුණ දේවල් අම්මලා තාත්තලා කැමති දේවල් කරවන්න යන්න එපා. ඒ වෙනුවට ළමයින්ට කැමති දෙයක් කරගන්න කියලා කියන්නේ. ඒ විදිහේ කැමැත්තකට ඉඩ දෙන්න. එහෙම නැතුව මේ දෙමාපියන්ට කරගන්න බැරි වෙච්ච දේවල්, වෙන වෙන කට්ටිය කැමති දේවල් මේ ළමයි ලව්ව කරවන්න යනවා. ඉතින් අර හැදෙන ලෙඩේ ආයි සමහර විට ජීවිත කාලෙටම හොඳ වෙන්නේ නැති ලෙඩ තමයි හැදෙන්නේ. නිකන් ඉන්න දුන්නනම්, කැමති විදියක ඉන්න දුන්නනම්, විවේකයෙන් ඉන්න දුන්නනම්, කැමති දෙයක් කරගෙන ඉන්න දුන්නනම් අන්න ඒක තමයි දෙන්න පුළුවන් වටිනාම දායාදේ. මම දන්නේ මගේ ජීවිතේ මට ඒ දවසල තේරුම් නැතත් ලැබිලා තියුණ වටිනාම දායාදේ තමයි මට ඕන විදියක ඉන්න ලැබිලා තියෙනවා. කැමති දෙයක් කරගෙන කැමති විදියකින් ලැබිලා තියෙනවා. මේ කරපු දේවල් කියපු දේවල් ඔක්කොම ඉතින් මට ඕන ඕන විදියට තමයි ඉතින් වැඩිපුර කරලා තින් බලනකොට. කවුරුත් අත දාලා නැහැ. හිතලා මතලා මේ අදහසකින් නොවුනත් යම් කිසි විදියක අන්න මේ ලැබිලා තියෙනවා. ඔහි ඉන්න ලැබිලා තියෙනවා. අන්න ඒකෙන් ලැබෙන වර්ධනය, ඒකෙන් ලැබෙන ආනිසංසය කියලා නිම කරන්න බෑ. දැන් කාලේ මොකද ගන්න? අන්න කරවන්න යනවා දරුව ලව්වා. මේ සතිපාසල වුණා බලෙන් සම්බන්ධ කරන්න එනවා. ඒ ඕනේ නැහැ. ළමයා කැමති නැහැ එන්න තැප්පම්. නැත්තම් ඒක දවසකේ හොයාගෙන. දවසකේ සමහර විට හොම්බෙන් ගියපු දවසක අවුරුදු 30-40 වෙලා හරි එයි. ආපු දවස හොඳයි. එහෙම නැතුව අර දවසක් දෙකක් අඳුනලා දෙන එක වෙනම කතාවක්. නමුත් දිගට දිගට දඬුවම් කරනවා වගේ බලෙන් සම්බන්ධ කරන්න තේරුමක් නැහැ. බලෙන් නොයෙකුත් දේවල් වලට යොමු කරන්න දෙයක් නැහැ. ඒ වෙනුවට මේ කැමති විදිහක ඉන්න දේ. ඒ ඉන්නකොට ඒ ළමයින්ගේ නියම ස්වභාවය, නියම පොටෙන්ෂල් එක මතුවෙලා එනවා. මුකුත් නොකර ඉඳීම තුලින් තමයි ඒක මතුවෙන්නේ. දැන් අර දන්නා කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා කැම්පස් යන්න මාස කීපයක් කැම්පස් ගියා. කැම්පස් ගිහලා අම්මට කිව්වලු මම කැම්පස් යන්නේ නැහැ කියලා. ආ පුතේ ඉතින් හොඳයි කියලා ඉතින් දෙයක් කරන්න කිව්වලු. ඊට පස්සේ කැම්පස් ගියාට වැඩිය හොඳට අන්න යම් යම් දේවල් ඒ අවශ්‍ය දේවල් ලබාගෙන ඒ විදිහට බොහොම හොඳින් කටයුතු කරගෙන තියෙනවා. ඉතින් අපි දන්නේ විනාසයි මේක කැම්පස් යන එක නැවැත්තුවොත් අයියෝ අනාථ වෙනවා කියලා. නමුත් ඒ විදිහේ ට්‍රැක් වලින් පිටපැනව කට්ටිය ගොඩක් වෙලාවට අමුතු දිසාවල් වලට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඒ අර ශක්තිය දදීලා තියෙන මුල ඉඳලාම තමුන් හිතලා මතලා තීරණ අරගෙන කටයුතු කරන්න අවස්ථාවක් දීලා තියෙනවා. එහෙම නැතු එකපාරට කැම්පස් යව නවත්තනවා නෙවෙයිනේ. ඒ විදි විශ්වාසයක් එකපාරට දියුණු වෙන්නේ නැහැනේ. අන්න පොඩි කාලේ ඉඳලා හිතලා මතලා කල්පනා කරලා සුදුසු විදියක තීරණ ගන්න ඒ අවස්ථාව දීලා තියෙනවා. ඒ ඉඩකඩ දීලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල විදියට දවසක අන්න මම කැම්පස් ගිහිල්ලා වැඩන්නේ මේකට වැඩිය හොඳ විදියට මට අධ්‍යාපනය ලබන්න පුළුවන් කියලා ඒ දරුවාට තීරණයක් ගන්න ශක්තියක් තියෙනවා. අන්න ඒ විදිහේ ටිකෙන් ටික ලබා දෙන්න පුළුවන්. ඒ විදිහේ ශක්තියකට ඉඩකඩ දෙන්න පුළුවන්. ඒ වගේම අපිට වටපිටාව දැක්කම තියෙනවා මේ බොරුවට කියන ඒවාට බොරු මේ රඟ දැක්වීම රඟපෑම් මේ සමහර කෙනෙක් අහු වෙනවා. තර මම ඕක ගැන hina වෙවි ඉඳියා මගෙත් ඉතින් නව කරුණ රැස්සෙයිම තියෙන්නේ බෑ මොන මොන හරි මම ඕවා ගැන කල්පනා කරගෙන hina මොකක් හරි කිව්ව වෙලාවක බලන්නකෝ මේ මෙහෙම මේ මෙච්චර රංගපාලා මෙහෙම රැවටෙනවද කියලා කිව්වා. එතකොට තව කෙනෙක් කියනවා කියන්න බෑනේ ස්වාමීන් වහන්සේ සමහර විට ඒ රැවටෙන කෙනා කලින් ওই විදිහට රංගපාලාද දන්නේ නැණි. කලින් ওই විදිහට රංගපාලා වෙන කට්ටියව රවට්ටලාද දන්නේ නැණි. දැන් ඔයගේ දෙයකට අහු වෙන්නේ කියලා කියනවා. දැන් අපි මේ අපේ අද කතාවත් එක්ක හරියට ගැළපිලා එනවා එක. මොකද අන්න අර විදිහේ අතීතේ කෙනෙක්ව රවට්ටලා ඒ විදිහේ රැවටීමක ප්‍රතිඵලයක් විදිහට අද මෙයා බොහොම පහසුවෙන් පොඩි පොඩි දේවල් වලට පවා හසු වෙනවා. හසු වෙලා ඒවට රැවටෙනවා. මොකද සමහර විට අර කරන ඇරියස් එකක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඉතින් ඕවා අපිට ගොඩක් දුරට හිතලා කල්පනා කළා මෙහෙම වෙන්නේ නැති කියලා අදහසක් ඇති කරගත්තට ඇත්ත හේතු කාරණා ඉදින් පහළ වෙන්න බුදු කෙනෙක්ම උපදින්න ඕනේ. ඒ බුදු කෙනෙක් උපදිලා මේ විදිහේ පෙන්눔 කරාම අපිට ඒක ආදර්ශයට අරගෙන මෙන්න මේ නව පුරාණ කර්ම ෂෙයා කරන ප්‍රතිපදාවකට යොමු වෙන්න පුළුවන්. එහෙම යොමු වෙන කෙනෙක්ට අන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය තාමත් හිස් නැහැ. තාමත් තියෙනවා හොඳ හොඳ බඩු තියෙනවා ගාගහෙන් බාපු ගමන් බඩු තියෙනවා තාමත්. නමුත් අර විදිහේ අනාගතයට කල් දානවා කියන්නේ ඉතින් ඒගොල්ලන්ගේ ශක්තිය තාම වර්ධනය වෙලා නැහැ. ඒගොල්ලෝ තාම මෝරලා නැහැ. නිකන් ඉරෙලිය වැටුණාට හරියන්නේ නැහැ. අන්න නෙළුම් මල ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒ සූදානම් අවස්ථාවේදී තමයි ඉරෙලිය වැටුණාම ප්‍රයෝජනෙත් තියෙන්නේ. එහෙම නැත්තම් ඉතින් තේරුමක් නැහැ. මොයි මඩේ තාම තියෙන පොහොට්ටු වලට කොච්චර රත් කරත් මල් පිපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඒවට කාලෙට ඉඩ දීලා අපි බලාගෙන ඉන්නත් සිද්ධ වෙනවා. නමුත් අන්න මේ පණිවිඩය කෙනෙක්ට තේරෙනවා නම් මේ කියන්නේ මොකද්ද කියලා හිතට දැනෙනවා නම් අන්න ඒ කෙනාට පුළුවනි මේ ප්‍රතිපදාවට බැහැලා මේ විදිහට නව පුරාණ කර්ම ෂය කිරීමක් දිහාවට යන්න. ඉතින් ඒකටත් අපිට උපකාර වුණ අර විදිහේ ජෝතිපාල මානවකයාගේ සිදුවීමත් තාමත් ඒක දිගේ තමයි මම යන්නේ. ඉතින් කොහොම හරි අද දින මේ ධර්ම දේශනාවත් මේ පිරිසටත් මෙන්න මේ විදිහේ කර්මශය කිරීම සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ඉතාම කාලෝචිත ජීවිතවලට ලංවන ධර්ම දේශනාවක් ඉදිරිපත් කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේට නැවත වතාවක් තෙරුවන් සරණ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. එම ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ ධර්ම දේශනාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් හෝ කලින් ධර්ම දේශනා ඒ සූත්‍රයේ පිළිබඳ කලින් ධර්ම දේශනා පිළිබඳ හරි අතුසල දැන් උන්වහන්සේට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද මේ කරපු ධර්ම දේශනාවේ මට ඇති වෙච්ච ගැටලුවක් ගැන ගැටලු ඉදිරිපත් කරන්න අවසරයි. ඒකෙදී ඔබ වහන්සේ කිව්වා ගැර මේ කටට මගේ බ්‍රේක් නැහැ. ඉතින් ඒක නිසා මගෙනුත් ඒ කියන්නේ මම දැන් දැනටම කරලා තියෙන ඒවත් එක කොහේ ආයිද දන්නේත් නැහැ මම. ඒ වගේම ඔබ වහන්සේ කිව්වා අපි මේ ප්‍රතිපදාව යමක් නොකර සිටීමේ ප්‍රතිපදාවකට තමයි අපි යන්නේ කියලා. ඉතින් ඇත්තටම මම බැලුවාම දැන් ඔය කටට බ්‍රේක් නැහැ සහ කටින් වෙන වැරදි වෙන්න වැඩ කරන්න ගියාමනේ. ඉතින් මට හිතෙන ඇත්තටම මේ කරන වැඩ ඔක්කොම නවත්තලා පැත්තකට වෙලා හිටියොත් මුකුත් නොකර සිටීමේ ප්‍රතිපදාව කරගෙන යන්න අපිට එතකොට මේ වඩා ලෙහෙසි පහසු වෙනව නේද කියලා මම දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ.
හොඳයි, එතකොට බලන්න ඕනේ වැඩේ තමයි මුකුත් නොකර ඉඳලා ඉන්න ගිහිල්ලා මොකද්ද මං කරන්නේ කියලා. ඔබ දවසෙන් දෙකෙන් තීරණය වෙන දෙයක් නෙමෙයි. හරි, මං මේ වගේ දේවල් වලින් අයින් වෙනවා. අයින් වෙලා මගේ එනර්ජි එක මං කොයි දිශාවටද යොමු කරන්නේ කියලා පොඩ්ඩක් වටිනාකම් මැනලා බැලුවොත් අපිට තේරෙනවා ගොඩක් වෙලාවට ඔය මුකුත් නොකර ඉන්න යන කට්ටිය අන්තිමට ගිහිල්ලා මේ ඉන්දිය දැනෙනු පහලට ගිය වැටිලා තමයි නතර වෙන්නේ. කරපු වැඩේටත් එහා ගියපු තේරුමක්ම නැති වැඩක් කරලා තමයි නතර වෙන්නේ. ඉතින් ඒක හින්දා යම් කිසි විදියක මේ හොඳ කාටවත් ආපදාවක් නැති වෙහසක් නැති වැඩක යෙදිලා ඉන්න එක ඇඟට ගුණයි. මොකද ඔය ඔය තියෙන එනර්ජි එක එකපාරට නසලා විනාශ කරලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට ඒක අපි කියනවා දිසා නැතියක්. අර වතුර ඔහේ ගලාගෙන ගියොත් දෙගොඩ තලා යනවා. නමුත් ඩෑම් එකක් බැන්දොත් ඒක ටික ටික අපිට විදුලිය හදන දිහාවකට යොදා ගන්න පුළුවන්. බොහෝ පිරිසකට ප්‍රයෝජනවත් වෙන දිහාවකට යොදා ගන්න පුළුවන්. දැන් මට තේරෙන එක තමයි සාමාන්‍යව දැන් ඔය මෙහි හැමදාම හවසට බුද්ධ වන්දනාවක් වගේ තියෙනවා. ඉතින් මග අරින්නත් හිතවිලි ගොඩක් වෙලාවට මතුවෙනවා. නමුත් නොගිහින් ඉඳලා බැලුවොත් ඒ පෑහමාර මොකද කරන්නේ කියලා වැඩක් ඇති වැඩක් කරලා නැහැ කවදාවත්. හිතනවා අද නම් හොඳ වැඩක් ඇති වැඩක් කරනවා කියලා. ඊට පස්සේ මේ සාකච්ඡා වලට එහෙම එනවා. ඒකටත් එන්න කම්මැලි දුන දවසෙ එන්න නැතුව ඉන්නවා. ඒතකොට නැතුව ඉඳලා කුටියට වෙලා මොකද්ද කරේ කියලා බැලුවොත් වැඩක් ඇති වැඩක් කරලා නැහැ. ඉතින් මෙතන ඇවිල්ලා නිකන් වාඩි වෙලා ඉන්න එක උනත් ඇඟට ගුණයි. මොකද අර අදින්නේ අනිත් වෙන දිහාවකට. අර විවේකෙ තුලින් යන්නේ යම් කිසි දෙයක අර කැලෑවට තමයි ඇදගෙන යන්නේ. වන්දනාවට ගිහිල්ලා එතන නිකන් වාඩි වෙලා ඉන්න එක ඇඟට ගුණයි. මොකද නැත්තම් ගිහිල්ලා මොකද්ද කරන්නේ කියලා බැලුවොත් ඒකින්ද ඔය ඔය කියන කතාව හරි. අපි ඒක මුකුත් නොකර ඉන්නවා කියලා ඉන්න පුළුවන් නම් එහෙම ඉන්න බෑනේ. එහෙම ඉන්න බෑ. ඔය රාජිකාට නම් කොහොමවත් ඉන්න බෑ. ඉතින් ඒකින්ද ඉතින් බලන්න මේ වගේ දිශානතියක් යොමු කරගන්න ඕනේ ටික ටික අඩු කරගන්නවා. වැරදි පැති අඩු කරගෙන හොඳ දිහාවකට මේ යොමු වීමක් ඇති කරගන්නවා. ඉතින් ඒක ඉතින් පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. එකපාරට අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ වෙන අඩුපාඩු ඔස්සේ ටික ටික කරගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. දැන් අපි වුණත් මගේ ඒ දවස්වල ඉඳන්ම ඔය රැකී ආරක්ෂා කරන කාලේ ඉඳන්ම අමුතු නිකන් මේ ඒ වැඩකට උනන්දුවෙන් බැස්සොත් ඉතින් ආයේ ඉතින් පුදුම එනර්ජි එකක් තමයි තියෙන්නේ. එතකොට ඒක මම ඒ දවස්වල ඉඳලා මට තියුණ දෙයක්. දැන් මේ වගේ ප්‍රතිපදාවකට වුණාම මට මතුවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ කොහොමද මේ එනර්ජි ලෙවල් එක මේන්ටේන් කරන්නේ. මොකද මේන්ටේන් නොකරොත් අනේ යන්නේ වැරදි දිහාවකට කැලෑ කඩාගෙන තමයි කැලෑ පෙරලගෙන තමයි යන්නේ. ඉතින් ඒක නිසා අන්න කොයි විදියටද නිකන් කාටවත් හානියක් නොවෙන සමහර විට කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන දිහාවකට මේක යොමු කරන්නේ කියන ප්‍රශ්නයක් තියුණා. එතකොට මට මුල දවස්වල ඉඳලා මේකට යම්කිසි අනුග්‍රහයක් විදිහට මම දන්නේ අපි තම පුරාණ කර්මයක් නිසා වෙන්නේ නැති අන්න යම්කිසි අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ ලැබිච්ච අවස්ථාවේදී ටික ටික ඒ දිහාවට යොමු කරා. එතකොට අර අඳුරු දිසාන තිති උනත් අඳුරු පැතිවලට එනර්ජි එක තියුණත් අන ටිකෙන් ටික අන හොඳ දිහාවට යොමු කරාම අර විදියට ගං වතුර ගලන වතුරම අන්න අපිට යම් කිසි විදියක විදුලිය නිපදවන්න යොදා ගන්න පුළුවන්. ඉතින් එහෙම ටික ටික යොමු කරගෙන යනකොට තේරෙනවා අර තියෙන එනර්ජි එක තියෙනවා අර විදිහටම. එක එක්කෙනාගේ එනර්ජි ලෙවල්ස් වෙනස්. සමහරුන්ට ඔහි ඉන්න පුළුවන්. අර වඳුර జాතියක් ඉන්නේ ස්ලෝවොත්ද මොකද්ද කියලා අර එනර්ජි නැති එකෙක්ම ඉන්නේ. ඒ වගේ විදියට ඉන්න පුළුවන් කට්ටියක් තියෙනවා. නමුත් එහෙම ඉන්න බැරි කට්ටියක් තියෙනවා. එතකොට තමන්ගේ එනර්ජි ලෙවල් එක අනුව බැලන්ස් එකක් හදාගත යුතුයි. ඉතින් ඒ සඳහා එක එක්කෙනා පරීක්ෂාවක් කරලා බලන්න. පරීක්ෂාවක් කරලා බලලා අර කැලේ පයින්න තියෙන ඉඩකඩ අඩු කළා. නිවැරදි දිහාවකට යොමු කරන්න. ඒ දිහාවකට යොමු කළා ඒ සඳහා වෙහසක් වුණා කියලා ඉතින් පාඩුවක් හෙන්නේ නැහැ. මොකද නොකර ඉඳියොත් නොකර ඉන්න එක දවසක් දෙකක් තුනක් කරයි ඊට පස්සේ වෙනම වල් වැඩිලා ආපහු ගෙන්නන්න අමාරු ගන්නට වල් වදිනවා. ඉතින් ඒක නිසා අර ඒ විදිහේ බැලන්ස් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතු එකපාරට මුකුත් නොකර ඉන්නවා කියන කට්ටිය බොරු කතන්දර. අපිට එහෙම කට්ටිය ඕන තරම් දකින්න ලැබිලා තියෙන මුකුත් නොකර ඉන්න ගිහිල්ලා අන්තිමට කරලා තියෙන දේවල් ටික බැලුවාම වෙනම පොතක් ලිව්ව හැකි එක ගැන. ඉතින් ඒක නිසා ඒ විදිහේ බැලන්ස් එකක් තමයි හදාගන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං ඔබ වහන්සේගේ උපදෙස් වලට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මට එක ප්‍රශ්නයක් අහන්නම් ඒකට සම්බන්ධ වෙනසක්. ස්වාමීන් වහන්සේ මට තේරිච්ච විදිහට පුරාණ කර්ම කියන්නේ නොකර කිසි දෙයක් නොකර ඉන්න කිව්වේ කරන වැඩ නවත්තන්න නෙමෙයි. නමුත් කරන දේ කරගෙන ඉන්නකොට ඒකට රියැක්ෂන් එක නවත්ත ගන්න සංස්කාර කරන එක නවත්තන්න. දැන් අපි භාවනා කරන උනත් අපිට හිත පිට යනකොට සංස්කාර කරන්න නැතුව බලන් ඉන්න පුළුවන්. එකින් ප්‍රැක්ටිස් කරලා දැන් කවුරු හරි බයිනවා නම් අනේ මගේ මේකත් මගේ පුරාණ කර්මයක් නේ. දැන් මුළු ජීවිතේම බලන් ගියම මුළු ජීවිතය ඉපදිස් දවසේ අද වෙනකොට අපිට අහෙන් කනින් නාසින් දිවෙන් ශරීරයෙන් මනසින් ලැබිලා තියෙන්නේ පුරාණ කර්ම හින්දානේ. අපි ඒවා නමුත් ඒවා අපි අපහු රියැක්ට් කරලා අලුතෙන් කර්ම හදාගෙන තියෙනවානේ. ඉතින් දැන් පුළුවන් වෙන්න ඕනේ කවුරුහරි බය වුණා ලොකු දෙයක් තව ටිකක් බැනලා මගේ කර්ම ටික ගෙවන්නේ මේ හෙල්ප් කරන්න කියලා අර ග්ලෑඩ් ගේම් එකට ගිහිල්ලා සංස්කාර නොකර ඉඳීම කියලා මට නම් හිතුනේ.
සන්තෝසයි නිරෝෂ්ගේ මොන හරි අහන ලැබිච්ච එක ගැන. මොකද හැමදාම ඔය ඔළුවට එන අදහස මොකක් හරි හංගගෙන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කල්පනා කරන જાති මිනිස්සයනි. ඉතින් මේ
බහුදා කියනවා හැබැයි ඔබවහන්සේ.
ඔයක තමයි මම බයින්නේ මේ මටනේ අහන්න වෙන්නේ ඊට පස්සේ. ඊයඩුම ගානේ ඔක කියන එක බෙදා හදා ගන්න 30-40ක් ඉන්නවනේ මෙතන ඒකත් වටිනවනේ. නැත්තම් මගේ කනමනේ හැමදාම සෞත් වෙන්නේ නේද? ඉතින් ඒකින්ද මේ ඒ විදිහේ ප්‍රකාශයක් කරපු එකත් අගය කරන්න වටිනවා. ඉතින් ඒ විදිහේ ඇත්තටම ඒ කියන්නේ ටිකක් බැලන්ස් එකක් ගැන තමයි අපි මේ කියන්නේ. ඉතින් පුළුවන් විදිහට අර වගේ දේවල් වලට ප්‍රතික්‍රියා කරන එක පහසුයි. කෙනෙක් ඇවිල්ලා බයිනකොට යම් කිසි දෝෂයක් දකිනකොට ඒ වගේ දේවල් වලට ප්‍රතික්‍රියා කරන්න පහසුයි. නමුත් අපිට ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ප්‍රතික්‍රියා නොකරොත් අර විදිහේ රැස්වීමක් වෙන්නේ නැහැ. දැන් මම පෞගේ දවසල දැන් දෙපැත්තක සිද්දෙන්නේක් සිදුවීම් දෙකක්. ඒතකොට දැන් මම දෙකටම අහු වෙලා. හරිද? ඊට පස්සේ දැන් එක්කෙනෙක්ගේ පැත්තක් ගත්තොත් අනිත් කෙනා කරනකොට හිතට වෙහෙසක් ඇති වෙනවා. මම බැලුවා දැන් මේ දෙකටම දෙපැත්තේ දෙකම ගන්න නැතුව මට ඉන්න පුළුවන්ද? අරයාගේ මෙයාගේ පක්ෂේ ගන්න නැතුව මට ඉන්න පුළුවන්ද? අනේ ඒ විදිහේ පක්ෂයක් ගත්තේ නැත්තම් එතකොට මේක හරිම ජොලි නාටකයක්. එක්කෙනෙක් හදනවා තව කෙනෙක් කඩනවා. යකෝ මරු වැඩේනේ. හදන්නත් උදව් කරනවා කඩන්නත් උදව් කරනවා. ඉතින් හරිනේ. එන්නේ විදිහේ දෙයක් අර නිකන් පක්ෂයක් ගත්තොත් කැපුවත් අපි කොළපාටයි කිව්වොත් අන්න එතකොට අවුල් යනවා. එහෙම නැතුව විවේකයෙන් බලාගෙන ඉඳිමු මේ එක්කිනාගේ කර්ම. එක්කිනාගේ කර්ම ජීවෙන විදිය තමයි ඇයි අපි මේවා අගාගන්නේ අපි මේවා අපිට අදාළ කරගන්නේ ඇයි කියන පරික්ෂාවක් තියෙනවා එතෙන්දී. ඉතින් ඒක ලං කරගත්තා කියන්නේ ඇත්තටම පහසුවක් තියෙනවා. අර විදිහේ බයිනේ බැනලා මේක ඉවර කරන්න බෑ. ප්‍රතික්‍රියා කළා මේක ඉවර කරන්න බෑ. මේ වගේ අවස්ථාවල දැන් ඔය කියන්නේ කෙනෙක් ඇවිල්ලා බයිනකොට වගේ ඒ දොස් දකින්නකොට වගේ අපි කොහොමද ප්‍රතික්‍රියා නොකර ඉන්නේ කියන උත්සාහය. ඉතින් මේ වගේ අවස්ථාවල ප්‍රතික්‍රියා නොකර ඉන්න තරමට පහසුයි කියනවා. අර ඔය නරක කියන දේට ප්‍රතිවිරෝධයක් හම්බුනේ නැත්තම් එයා විසින්ම නැසිලා යනවා කියලා. සාමාන්‍ය ඔය ගැටෙන පුද්ගලයෝ ඉන්නවනේ ඒගොල්ලන්ට කවුරු හරි ඕනේ. කවුරු හරි ඕනුනහම ආයි කඩු මුගුරු අරගෙන අර එකාගේ ගානටම ඇగిලා එනවා.
බෙරයකට අතකින් ගහන්න එපා ස්වාමීන් වහන්සේ. ඈ බෙරයක් තියෙනකොට අතකින් ගහන්න එපා ඒකට
සද්දෙන්න. ඒගොල්ලෝ හොයන්නේ මේ වගේ දේ කට්ටියව තමයි. මොකද අර හැම වෙලෙම ඕනේ මේ බිත්තියක් ඕනේ තද කරගෙන ඉන්න මේ අර ප්‍රතිවිරුද්ධ බලයක් නිව්ටන්ගේ ලෝ එක ක්‍රියාත්මක කරගන්න බිත්තියක් ඕනේ. එහෙම නැති වුණ ගා මොකද වෙන්නේ? එහෙම ප්‍රතික්‍රියාව නැති වුණ ගා මොකද වෙන්නේ? ඌම ගිහිල්ලා ඌම කොහේ හරි හැප්පිලා විනාශ වෙනවා. මොකද මේ කවුරුත් නැහැ නේ ගැටෙන්න. කවුරු නැති වුණ ගම යන්නේ වෙනම අමුතුම ලයින් එකකට. හම්බුනොත් අපි මුණ දුන්නොත් අපිත් එක ගැටෙන්න එනවා. ඉතින් මම කරන්නේ ඔය වගේ කුලප් වෙච්ච අස්සෙ ඇත්තු වෙන වෙලාවට වෙන පාරකින් යනවා. නැත්තම් මොකක් හරි නිකන් එකපාරට මොකක් හරි කියලා අයියෝ අමතක වුණානි කියලා මම යනවා. නැත්තම් බෑනේ කරන්නේ, යැපෙන්න බෑ. ඉතින් ඒ ගිහිල්ලත් ඉතින් සමහර වෙලාවට ඒවා මේවා එනවා. ඉතින් ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් ඉතින් තෙල් ටිකක් ගාගෙන ඉතින් පොඩ්ඩක් නිකන් කුටියට ගිහිල්ලා ඉතින් යම් කිසි පැය කිහිපයක් ගත කරලා පවදා උදේ වෙනකොට යන්තම් ආපහු පැලස්තරයක් දාගෙන එනවා. අමාරුයි ඉතින් මේ වැඩෙත්, අමාරුයි වැඩෙත් නිරෝජ ඇවිල්ලාම බලන්නකෝ මේ වැඩෙත් අමාරුයි. ඉතින් මේක ඉතින් අර අර ගල් මෝලක අර ටර්න් ඕවර් වැඩි ජොබ් තියෙන්නේ. එන එක මාසය දෙකයි අන උස්ම ඉර වෙලා නිව්මෝනියාව හැදිලා යන්න යනවා. ඉතින් ඒ වගේ ජොබ් එකක්, මේ ටර්න් ඕවර් වැඩි ජොබ් එකක්. ඉතින් කොහොම කොහොම හරි යැපිලා කරගෙන ඉන්නවා කියන්නේ එතනම වැඩේ සිද්ධ වෙනවා. එතනින්ම වැඩේ වැඩි හරියක් ඉවරයි. ඉතින් අර වෙලා සමහර වෙලාවට පොඩ්ඩක් වහන් වෙලා ඉඳලා මග ඇරලා ඉඳලා ආවව පොඩ්ඩක් ඉතින් තෙල් ටිකක් එම ගාගෙන එනවා. ඉතින් ඒ විදිහේ උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඉතින් අර සබ්බාසෝ සූත්‍රෙත් තියෙනවනේ බුදුරජාණන් වහන්සේ ඔය කුලප්පෙච්ච ඇත්තු අස්සෝ ඉන්න වෙලා එන පාරවල් වල යන්න එපා. මොකද උන්ට තියෙන අමුතුම එනර්ජි එකක්. උන්ට අර ප්‍රතිරෝධයක් හම්බුනොත් උන් ඒකෙන් තමයි අර ඇංගයිටින් මන්ස වගේ තමයි උන් ඒකෙන් තව තව පණ ගහලෙනවා. ඒ වෙන වැඩ නැහැනේ, තියෙන්නේම අර වගේව තමයි වැඩ තියෙන්නේ. ප්‍රතිරෝධයක් හම්බු නැත්නම් ඌම ගිහිල්ලා අර අහස් කුර ගියා වගේ කොහේ හරි ගිහිල්ලා හැප්පිලා එයාම නතර වෙනවා. ඒකින්ද ඒ වගේ අවස්ථාවල අකිරිය බොහොම වටින දෙයක්, ප්‍රතික්‍රියා නොකර ඉඳීම බොහොම වටින දෙයක්. මොකද හැමෝම මේ ප්‍රතිපදා පුරණ කට්ටිය නෑනේ. එතකොට ඒකින්ද ඒ වගේ කෙනෙක් එක ගැටෙන්න ගියොත් අපිට වෙන වැඩක් කරගන්න වෙන්නේම නෑ. ඉතින් ඒකින්ද අර හැම වෙලේම අර අර නිකන් අර හිංසරේ කියන එකක් තියෙනවා. ඉතින් හිංසරේ දාගෙන යන්න පුළුවන් නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. කල්පනි ස්වාමීන් වහන්සේ වෙලාවක් තියද තව කල්පනිට උත්තර දෙන්න
බලමු. ඒකත් මොකද්ද කිය
ස්වාමීන් වහන්සේ මටත් කියන්න මේ අත්දැකීමක් තියෙනවා. මේ මොකුත් නොකර ඉන්න එක ගැන මටත් මේ අද කොහොමද කියපු බණ මට හිතුණා මේ මටම දන්නේ නැහැ කිව්වේ කියලා. මේ මොකද මේ මටත් ඊට පස්සේ හිතුණා කියන්න මේ මගේ අත්දැකීම මොකුත් නොකර ඉන්න එක මමත් අවබෝධ කරගත්ත නිරුෂ්කි වගේ ඔයිට වඩා ටිකක් ගැම්බුරින් වගේ. මොකද දැන් මමත් සාමාන්‍යයෙන් ඉස්සර හරියට රියක්ටිව්, ඒ කියන්නේ මොන හරි කාට හරි ඇහුම්කන් දෙනකොට එයාලා කියන දෙයකට පවා හරිම රියක්ටිව්, ඒ කියන්නේ එහෙම කොහොමද අසාධාරණයක් වෙනවා නම් මොන හරි වෙලා නම් මට තමයි ඒක නියමිටම වදින්නේ. එහෙම කොහොමද කියලා අය කුණු අරපත් සට සට දාලා තමයි එන්නේ එහෙම කියලා. අපි ඔකට මෙහෙම කරමු කියලා දැන් හරි එහෙම රියක්ටිව් චරිතයක් මම ඉස්සර දැන් ඒ වුණාට මම දැන් ඊයේ ඇත්තටම මම ඊයේ ඇහුම් කන් දෙන්න මට වුණා. ප්ලෑන් කරපු දෙයක් නෙවෙයි කිබේ වුණේ කොහොමත් මට එහෙම කට්ටියනවා වයිබ් එකක්. කියන්නේ කතා කරන්නේ නැති කට්ටිය මල් ළඟට ගියාම ඔක්කොම කියනවා
පුරාණ කර්ම.
මේ මට ඊයේ අහුම්කන් දෙන්න වුණා අවුරුදු 12ක. මම දන්න කෙනෙක්, මම ළඟින් දන්න කෙනෙක් අවුරුදු 12ක දුවෙක් අවුරුදු 3ක් තිස්සේ sexually abused වෙච්ච එකක් මට ළමයා කියවුවා. එතකොට ඒක උනේ කාගෙන්ද කියලා මම හොඳටම දන්න කෙනෙක්ගෙන් හැම වෙලාවත් තියෙන්නේ. මේ දුවත් මන් දන්නවා හොඳට. එයාගේ අම්මා මගේ හොඳ යාළුවෙක්. එතකොට මම බැලුවා දැන් මම ඒක අහගෙන හිටපු හැටි, ඊට පස්සේ ගෙදර ආපු හැටි, දැන් අද මං ඉන්න හැටි කියලා මං කල්පනා කරනකොට මට මං ඇත්තටම හරියට මේ මට හරි ආඩම්බරයි මං ගැන. මොකද මට හිතෙනවා මේ මම මේ සතිය පුරුදු කළා මේ බණ අහලා මම එහෙම ගොඩාක් ප්‍රැක්ටිස් කෙනෙක් නෙමෙයි. මම එහෙම භාවනා ඉඳගෙන භාවනා ඇවිදින භාවනා එහෙම කරන කෙනෙකුත් නෙමෙයි. ඒ වුණාට මම මේ ඇත්ත ජීවිතේ මේක මේ සතිය කියන එක ඇප්ලයි කළා. මම දැන් කරේ දැන් ඒ කියන දේවල් එතනින් මම කිසිම රියැක්ෂන් එකක් උන්නේ මට. එයා ගැන මට දුක හිතුණා. මොකද ඒ කියපු දේවල් මගේ අතීතෙත් මට වෙලා තියෙනවා. මට දැනෙනවා කියනවා. එතකොට ඒ දේවල් වලින් කිසිම රියැක්ෂන් එකක් ආවෙ නැහැ මගේ. මට තරහක් ආවේ නෑ මට. එයාගෙන දුකක් ආවෙත් ඒ පොඩි ළමයාගෙන දුකක් ආවෙත් නෑ. මං හොඳට හිතලා බැලුවා මට, මම මේක හරිම නිව්ට්‍රල් විදිහට අහගෙන හිටියා. හැබැයි මම එයාට ඕන සපෝට් එක දුන්නා. මොකද කන්වර්සේෂන් එකක් වෙනකොට අහගෙන ඉන්න විතරක් බෑනේ ওই වගේ දෙයක් අහන්න. මොන හරි කියන්නේ ඒ කියන්නේ හුමිටෙම නෙමෙයි, ඒකට මොන හරි අපි එයාව ට්‍රස්ට් කරනවා කියලා පෙන්වන්න ඕනේ. ඒ අර මගෙන් කමියුනිකේෂන් එකක් දිගට යන යන්න ඕන රියැක්ෂන් ටික වුණා නිසා මගේ ඇතුලෙන් කිසිම රියැක්ෂන් එකක් ආවේ නැහැ. ඊට පස්සේ මම ඩ්‍රයිව් කරන් ගෙදර එනකොට මම ඒක එතන හැලුව. මම ඊට පස්සේ මගේ ගෙදර ඇතුළේ එනකොට මම හිතුවා ඒක මම එළිය හලලා ගාබේජ් කළා තමයි මම ගේ ඇතුළට යන්නේ කියලා. අන්න එහෙම මට කරන්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. මම හිතනවා ඒක ඇත්තටම මේ මට මේ කියන්න තෝණි උනේ මෙතෙන්දී මම වගේ එහෙම බහගෙන ප්‍රැක්ටිස් කරන්නේ නැති කෙනෙක් වුණත් මේක හරියට අහුම්කම් දෙනවනම් ඔය කියන බණකින් වුණත් ඒක හරිම ප්‍රැක්ටිකල් ජීවිතේදී මුතුම විදිහට අත්දැක ගන්න පුළුවන්. ඒකට මම හිතන්නේ අවබෝධය තමයි ඕනේ, ප්‍රැක්ටිස් එක අනිවාර්යෙන් ඕනේ. ඒ වුණාට මහා ලොකු පැය ගණන් භාවනා කරන්න ඕනේ නැහැ මම හිතන්නේ. මේ මං හිතනවා මේ මොහොතේ ජීවත් වෙන්න පුළුවන් නම් මගේ භාවනාව එක කියලා. ජය සම්මාස. දෙවන් සන්නේ.
හොඳයි. එතකොට අර ඇත්තටම මේ කෙක්කෙනාට විවිධ ආකර්ෂණ තියෙනවා. එතකොට අර පුරාණ කර්ම වගේ තමයි. ඉතින් අර දුක් කෙනෙක් ඇවිල්ලා යම් කිසි දුකක් වෙච්ච කරදරයක් ප්‍රකාශ කරනවා කියන්නේ ඉතින් අර මේ ඒ කෙනාගේ එක පැත්තකින් ඇත්තටම ගුණයක් තියෙනවා. දැන් මගේම උනේ එහෙම දැක්කාම කෙනෙක්ට වැඩිය එන්නේ හිතෙන්නේ නැහැ, කියන්නේ හිතෙන්නේ නැහැ. ඉතින් අර පැවිද්දෙද්ද කොහෙන්ද සමහර විට ඉඳපු ගමන් කෙනෙක් ඇවිල්ලා කියනවා. ඉතින් ඒ විදිහේ පණිවිඩයක් ඇවිල්ලා කියන්න තරම් කෙනෙක් ඉදිරිපත් වෙනවා කියන්නේ ඇත්තටම ඒ ලැබෙන කෙනාගේ ගුණයක්. දැන් අර සමහර කෙනෙක් ඉන්නවා මං කියනවා දැන් ඔය සංඝයාක වැඩ කරන්න ගියාම ඉතින් ඉවරයක් නැහැනේ පිළිගන්න ගන්න කියනවා. ඉතින් ඔය දැන් මම එහෙම ගිහිල්ලා හැමෝගෙම ඉල්ලන්නේ නැහැ. මං කියනවා මේ මහත්තයා මේක පිළිගන්නන්න කියලා කියනවා. එතකොට ඉඳලා හිටලා කෙනෙක්ට තමයි කියන්නේ. එතකොට කියන්න හේතුව මොකද? අන්නේ මේ මනුස්සයා ඒක උපයලා තියෙනවා සමහර විට. තව කෙනෙක් අර ඒ කිව්වට පස්සේ ඒක මේ අඳුරු මූණක් ඇති කරගන්නවා නම් ඊළඟ දවසේ එන්නේ නැහනේ. නමුත් අර 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 කෙනා ඒක උපයලා තියෙන හින්දා මම කියනවා මේ කියන්න හිතන එකත් ලොකු දෙයක්නේ මේ වගේ ඇවිල්ලා මේ කියලා මම මතක් කරනවා. ඉතින් ඒ කියන්නේ අර මේ ඒ වගේ ඉල්ලීමක් කරන්න හිතෙන්නේත් ඒ ලැබෙන කෙනාගේ එක පැත්තක ගුණයක්. හැබැයි අනිත් පැත්තෙන් ඉතින් අර විදිහේ වෙහෙසක් ගන්න ගත්තොත් ඉතින් අමාරුයි. ඒගොල්ලන්ගේ දේවල් වලට අපි වැද ගන්න ගත්තොත්, ඒවා ඉමෝෂනලි ගන්න ගත්තොත් ගොඩාක් අමාරුයි. සමහර විට කරපු මිනිස්සයා පැත්තක අනිත් කට්ටිය තමයි හඬන්නේ වැළපෙන්නේ. අපේ අම්මට එහෙමත් තිබුණා ඉස්සර ওই වගේ ලෙඩක්. මේ විතර මිනිස්සු අඬන්නේ මෙයා අඬනවා. අර මිනිස්සුන්ට වැඩිය සද්දෙන් අඬනවා. මේ අන්තිමට ගෙදර මිනිස්සු තගානන්නේ. ඉතින් ওই වගේ ඒවා තමයි මේ කොහේ හරි අනේකක් ඇදගෙන නාගෙන ඉතින් අර වැදගෙන ඉන්නවා. මේ බොක්කෙම කරන්නේ හැබැයි වෙලාවට අය බොරුවට එහෙම නෙමෙයි. ඉතින් අර ඒ වැස ගැනීම තමයි, ඒ අර වැද ගැනීම තමයි ඔය එන ඒවට වැද ගැනීමක් කියලා ඔබ කියන්නේ. නමුත් ඒක දුරස් වෙනකොට ටික 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 අර ආවා ගියා එවලේවලේ ඒක අතහැරලා යාමක් ඉබේම මතුවෙලා එනවා. ඉතින් අර ඔය මේ ප්‍රතිපදාව කියලා ඉතින් අර අපේ අප්‍රෝච් එක තමයි ඉතින් ගොඩක්ම වටින්නේ. ඒ අප්‍රෝච් එක හරියට ආවොත් ඉතින් බොහොම කෙටි කෙනෙක්ට ගමන, තව කෙනෙක්ට බොහෝ දිග් වෙන ගමනක්. ඉතින් කොහොම හරි ඒ විදිහේ දෙයක්. එතකොට මගේ අත්දැකීම තමයි දැන් මේ විදිහේ ගමනක් යන ගත්තාම දැන් පැවිදි වෙනවා කියන අදහසින් ඔය ගත කරන කාලෙත් ඒ ඉන්න කාලෙත් දැන් ඔය අම්මා එහෙම එනවා හිටපු ගමන් මුල්ම පාර ආපු පාර මතකයි. දැන් මේ ගෙදර අරන් යන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අඬාගෙන කඳුළු සලාගෙන ඉතින් කොහොම හරි එදා එන්නේ නැහැ කියලා අනිත් පැත්තට හැරිලා ආවා. ආවට මොකද තේරෙනවා දැන් අර බැගේජ් එක අරගෙන තමයි කන්දේ ආපහු උඩට ඇවිල්ලා තින්නේ. ඒක සතිය දෙකක් අර ගත්ත වෙහෙස එහෙමම පුළුස්සනවා වගේ තමයි තියුනේ. ඊට පස්සේ තේරෙනවා ආපහු මාස දෙකකින් අහම කොහොමද, මාස 6කින් අහම කොහොමද, අවුරුද්දකින් අහම කොහොමද, අවුරුදු දෙකකින් අහම කොහොමද කියලා බලනකොට තේරෙනවා අර අර වෙහෙස රිලීස් වෙන්න යන කාලේ අඩු වෙනවා ටික ටික අඩු වෙනවා. ඒක දැන් ඉස්සර හති එකමාරක් විතර පිලිසි පිලිසි ඉඳලා යන එක ඊට පස්සේ ටික දවසකින් ඔන්න දවස් දෙක තුනකින් ඒ කලබල ඉවරයි. ඒ වගේ ගතිය දැන් වෙලා තියෙන්නේ. දැන් සමහර වෙලාවට ආපු දවසේ හවසට කල්පනා කරන ඊයේ දාවේ අදද කියලා එච්චරට විශ්වාස නැහැ කවදද ඇවිල්ලා ගියේ කියලා. අම්මටත් ඉතින් ගානන්නේ එයාටත් වෙන වැඩ තියෙනවා. මේ දැන් කට්ටිය හමන දැන් ඉස්සර තර අම්ම එන්නේ නැත්තේ ඇයි කියලා මම ඉතින් කියනවා දැන් එයාට වෙන වැඩ තියෙනවා අප දැන් අමතක වෙලා තියෙන දැන් ඉතින් හිත හදාගෙන තියෙන්නේ දැන් ආපහු ගෙදර එනවා කියන අපේක්ෂාවක් නැහැ. එයා ආපහු එන්නේ නැහැ කියලා ඉතින් කියලා තියෙනවා. ඉතින් මට අහු වෙලා තියෙනවා. එතකොට ඒ පැත්තටත් වෙහෙස අඩුයි. අර ගෙදර ඇඳ කාටවත් දෙන්න නැතුව තියාගෙන ඉඳිය පරිස්සම් කරගෙන ඉඳිය ඇඳුම් සපත්තු ටික වුණත් කාට හරි බෙදලා දාන්න පුළුවන්. දැන් එන්නේ නැහැ කියන අදහසින් ගත්තාම ඉතින් ඒ විදිහේ පරිවර්තනයක් තමයි කියන්නේ කාලෙත් ඒක සිද්ධ වෙනවා. ඉතින් ඔය වගේ ප්‍රකාශ ඉතින් වටිනා අහගෙන ඉන්න පිරිසටත් ඒ විදිහ හැඟීමක් කියනවනේ. ඉතින් ඒ විදිහට සොලෝ එක ඉතින් ගිහිල්ලා බලමු නේද.
එහෙමනම් අද දවසේ වැඩසටහන් වැඩ කටයුතු අවසන් කිරීමට අවසරයි ඔබ වහන්සේව වන්දනා කිරීම සඳහා. සාදු සාදු සාදු. මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
මුල කැල.
ඕකාස වන්දයි බන්තේ.
සුඛී හොන්තු.
සවෙන්දන. මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං අද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහ. සාදු
සෝපත්තේව. හැම දිනාටම තෙරුවන් සරණ.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.